අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං නහි ජාතු ගබ්බ සේයං පුනරේති ධර්මසෝනා බිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්වතුනි මේ පින්වත් සියලු දෙනා මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ සසර දුක නැති කිරීම සඳහා සසර දුකෙන් මිදීම සඳහා දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දිනාම තමන්ගේ හිත ආරක්ෂා කරගෙන හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී මේ දේශනා කරන ධර්මයේ අර්ථයේ තේරුම් කරගන්න ඕනේ කියන කලන සිත්ත්වය කලන අදහසත්ව බොහොම හොඳින් මේ අවස්ථාවේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. එහෙම මනාකොට ධර්මයේ ශ්‍රවණය කළාමයි ඒ ධහම පිළිබඳ අපේ සිතේ ධාරණයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ධර්මයේ අපේ සිත තුළ ධාරණය වුණාමයි ඒ ධර්මයට අනුව නුවණින් මෙනෙහි කරලා ජීවිතය තුළින් ඒ ධර්ම දකින්න පුළුවන් වෙන්නේ. එහෙම දකින කෙනාටයි සසරේ කලකිරීම ඇති වෙලා මේ දුක්ඛාගත සසරෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. විමුක්තිය කෙලවර කොට විමුක්තිය සාරය කොට ඇති මේ ධර්ම ශ්‍රවණය ඉතාම ආදරෙන් ඉතාම උනාවෙන් ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන් අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කළේ අපි හැම කෙනෙක්ම හොඳට දන්න හොඳට හුරු පුරුදු සූත්‍රයක් තමයි කරණීය මෙත්ත සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන අන්තිම ගාථාව තමයි මම මාතෘකා කළේ. ඒ තුල තියෙනවා අපිට මේ සසර දුකින් එතර වීම පිණිස පවතින වටිනා ධර්මයක්. කිනුතුනි මේ ධර්මයේ සඳහන් වෙනවා දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං නහි ජාතු ගබ්බසෙයම් පුනරේති කියලා. දිට්ඨින්ච අනුපගම්ම සීලවා, ඒ කියන්නේ සිල්වතා, නැත්නම් සිල්වත් වෙන කෙනා මිත්‍යා දෘෂ්ටියට නොපැමෙන දර්ශනයකින් යුක්ත නම් සිල්වත් වෙන කෙනා එයාගේ සීලය මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ දර්ශනයකින් යුක්ත එකක් නම්, එතකොට දර්ශනයකින් යුක්තව සිල්වත් වෙන්න ඕනේ. අන්න එයාට පුළුවන් කියනවා කාමේසු විනෙය ගේදං. කාමයේහි තියෙන ගේදේ කියලා කියන්නේ තණ්හාව, කෑදරකම, වමනාව. කාමයේ තියෙන තණ්හාව, කාමයේ තියෙන කෑදරකම හික්මවා ගන්න පුළුවන් අන්න එයාට. කාටද? දර්ශනයකින් යුක්තව සිල්වත් වෙන කෙනා. මිත්‍යා දෘෂ්ටියකට නොපැමිණ දර්ශනයකින් යුක්තව සිල්වත් වෙන කෙනාට පුළුවන් කාමයේ කෙරෙහි තියෙන තණ්හාව හික්මවා ගන්නට. ඒකේ ආනිසංස තමයි එහෙම හික්මවා ගත්තොත් මොකද්ද? නහි ජාතු ගබ්බසෙයම් පුනරේති. නැවත මව් කුසකට එන්නේ නැහැ. එතකොට නැවත කෙනෙක් මව් කුසකට නොපැමිණෙන්නට නම් නිකම්ම බෑ. එයාට කාමයේ කෙරෙහි තියෙන තණ්හාව නැති වෙන්න ඕනේ. කාමයේ කෙරෙහි තියෙන තණ්හාව නැති වෙන්න නිකම්ම බෑ. කුමකටද? මිත්‍යා දෘෂ්ටියට නොපමින දර්ශනයකින් යුක්ත වූ සීලයක් වෙන්න ඕනේ. එතකොට මිත්‍යා දෘෂ්ටියට නොපමින දර්ශනයකින් යුක්ත වූ සීලයක් තියෙනවා නම් එබඳු සීලයක පිහිටලා එබඳු සීලයෙන් යුක්ත කෙනාට පුළුවන් කියනවා කාමයන්ගේ තණ්හාව නැති කරන්න. එතකොට ඒිට මෙහා කුමන හෝ ආකාරයක සීලයකින් යුක්ත කෙනාට මේ කාමයේ තියෙන තණ්හාව නැති කරන්න බෑ කියන එකයි ඒකෙන් පෙන්වන්නේ. తాවකාලිකව කෙටි වශයෙන් කාමෙන් මිදලා ඉන්න පුළුවන්. නමුත් ආපහු හරි මේ කාම ලෝකෙට එනවා. මෙතනදී දර්ශනින් යුක්තව සිල්වත් වෙලා යම් කිසි කෙනෙක් කාමයේ තියෙන තණ්හාව නැති කරලා කාමෙන් මිදුනොත් ඒ ඥානසංශ තමයි කවදාවත් මෞකසකට එන්නේ නැහැ. මෞකසකට එන්නේ නැහැ කියනකොට ඒකේ තියෙනවා අර්ථ දෙකක්. ඒ කියන්නේ යා අනාගාමී හරි රහත් හරි වෙනවා. රහත් උනත් මතු ප්‍රතිසන්දියක් නැති නිසාම මෞකසකට එන්නේ නැහැ. අනාගාමී උනත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඕපපාතික ඉපදිලා එහිම කලුරිය කරනවා. ඒත් මෞකසකට පෙමිණෙන්නේ නැහැ. එතකොට අනාගාමී හෝ අරිහත් කියන තත්වයකටපත් වෙන්න පුළුවන් යම් කිසි කෙනෙකුට දර්ශනයකින් යුක්තව සිල්වත් වෙනවා නම්. එතකොට මෙතනදී කාරණා දෙකක් තියෙනවා. මොකක්ද මේ සිල්වතා දර්ශනයකින් යුක්ත වෙන්න ඕනේ? මිත්‍යා දෘෂ්ටියට නොපමිනෙන්න ඕනේ. දැන් මෙතනදී මිත්‍යා දෘෂ්ටියට නොපමිනලා දර්ශනයකින් යුක්ත වෙනවද, දර්ශනයකින් යුක්ත වෙලා මිත්‍යා දෘෂ්ටියට නොපමිනනවද? කින කාරණා දෙකක් තියෙනවා. එහිදී එහෙම උත්තරයක් අපිට ලැබෙන්නේ කවදාවත් අඳුර නැති කරලා ආලෝකය ඇති කරගන්නවද, ආලෝකය ඇති කරලා අඳුර නැති කරගන්නවද? කොහොමද අපිට පුළුවන්? අඳුර නැති කරලා ආලෝකය ඇති කරගන්නත් පුළුවන්, ආලෝකයේ ඇති කළ අඳුර නැති කරගන්නත් පුළුවන් කියලා කිව්වට ඒ දෙකෙම අපිට කරන්න වෙන්නේ එකයි. මොකද්ද? ආලෝකය ඇති කරලාම අඳුර නැති කරගන්න වෙනවා මිසක අඳුර කියලා එකක් තියෙනවා ඒක ඇදලා දාලා නැති කරලා ආලෝකය කියලා එකක් ඇති කරනවා කියන කාරණාවක් ලැබෙන්නේ නැහැ. ආලෝකය කියන එක ඇති කළාම ඇති කරපු නිසාම අඳුර නැති වෙනවා. අපිට කියන්න පුළුවන් අඳුර නැති වෙච්ච නිසායි ආලෝකය ඇති උනේ කියලා. ආලෝකය ඇති වෙච්ච නිසායි අඳුර නැති උනේ කියලා. එතකොටවත් ආලෝකය ඇති කිරීමෙන් අඳුර නැති කරනවා මිසක වෙන ක්‍රමයක් නැහැ නේද? ඒ අඳුර වගේ දකින්න මොකද්ද? මිච්ඡා දිය. ආලෝකය වගේ දකින්න දර්ශනය නැත්නම් සම්මා දිට්ඨිය. එතකොට දිට්ඨිංච අනුපගම්ම සීලවා කියනකොට මිත්‍යා දෘෂ්ටියට නොපමින සිල්වත දර්ශනයකින් යුක්ත වෙනවා කියනකොට ඒ සිල්වත දර්ශනයකින් යුක්ත වීම නිසාම මිත්‍යා දෘෂ්ටියට නොපමිනවා කියන කාරණාවක් ලැබෙන්නේ. දර්ශනයකින් යුක්ත වෙච්ච නිසාම මිත්‍යා දෘෂ්ටිය දුර වෙනවා. මිත්‍යා දෘෂ්ටිය දුර වෙච්ච නිසාම දර්ශනයකින් යුක්ත වෙනවා. එතකොටවත් එතෙන්දී දර්ශනයකින් යුක්ත වීම තමයි අපිට උපදවා ගන්නට ලැබෙන කාරණාව. මොකද මිත්‍යා දෘෂ්ටිය අයින් කරලා දර්ශනයක් ඇති කරගන්නවා කියන ධර්මතාවයක් විද්‍යමාන නැහැ. කතා කරන්න පුළුවන් අපිට අඳුර නැති කරලයි මේ ආලෝකය ඇති කරගත්තේ කියලා කතා කරන්න පුළුවන්. නමුත් කෘත්‍ය වශයෙන් කරන්න ගියාම අපිට ලැබෙන්නේ කොහොමද? ආලෝකය කියන එක දැල්වපු නිසා අඳුර නැති වුණා, අඳුර නැති වෙච්ච නිසා ආලෝකය ඇති වුණා කියන සිද්ධියක් නේද? ඒ වගේ කෘත්‍ය වශයෙන් කිරීම වශයෙන් අපිට තියෙන දර්ශනය ඇති කරගන්න, දර්ශනය ඇති කරගත්ත නිසාම මිත්‍යා දෘෂ්ටිය දුරු වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසාම දර්ශනය ලැබ සිටිනවා. අනේ ධර්මතාවය අපි අපේ ජීවිතෙන් ටිකක් බලන්න ඕනේ. එතෙන්දී ඉස්සෙල්ලා අපි ටිකක් කතා කරමු දිට්ඨිය කියන එක ගැන. දර්ශනයක් උපද්දවාගෙන දුරු කරන්න ඕනේ, නැති කරන්න ඕනේ දෘෂ්ටිය මොකද්ද කියන කාරණාව අපි බලමු. දෘෂ්ටිය ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ දෘෂ්ටිය තියෙනවා සග්ගාවරණද මග්ගාවරණද වන දෘෂ්ටියක් තියෙනවා, සග්ගාවරණ නොවන මග්ගාවරණ වන දෘෂ්ටියක් තියෙනවා, සග්ගාවරණද මග්ගාවරණද නොවන දෘෂ්ටියක් තියෙනවා කියලා දෘෂ්ටි විස්තර වෙලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට සග්ගාවරණද මග්ගාවරණද වෙන දෘෂ්ටියක් තියෙනවා කියලා කිව්වේ. සග්ගාවරණ කියලා කියන්නේ ස්වර්ගය, සුගතිය ආවරණය වෙනවා. මනුෂ්‍ය ලෝකේ කියන්නේ සුගතිය. සත්‍යය මනුස්ස ලෝකේ කියලා කියන්නේ සුගතිය, දිව්‍ය ලෝකේ කියලා කියන්නේ සුගතිය, බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ සුගතිය, සග්ගවර්ණ කියලා කියන්නේ ඒ සුගතිය ආවරණය වෙන එක. දෘෂ්ටියක් තියනවා ඒ සුගතිය මිනිස්සෙක් වෙන්න තියෙන හැකියාවත් ආවරණය වෙනවා, දෙවියෙක් වෙන්න තියෙන මාර්ගයත් ආවරණය වෙනවා, බ්‍රහ්මෙක් වෙන්න තියෙන හැකියාවත් ආවරණය වෙනවා. ඒකට කියනවා සග්ගවර්ණ කියලා. මග්ගවර්ණ කියලා කියනවා නිවන් දකින්න තියෙන ලෝකෝත්තර මගද ආවරණය වෙනවා. ස්වර්ගයයි නිවන් මගයි දෙකම ආවරණය වෙන වැහෙන දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටියට කියනවා මොකද්ද? සග්ගාවරණද වන මග්ගාවරණද වන ditthිය කියලා. මොකද්ද ඒ සග්ගාවරණද මග්ගාවරණද වන ditthිය මොකද්ද? ඒකට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. නියත ධර්මතා ටිකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මේ මුළු ලෝකයේම ඒ සර්වත්‍තා ඥාණයෙන් දැකලු කොටස් තුනක් හැටියට මුළු ලෝකයේම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, අනන්ත අපරිමාණ සක්වලවල තියෙන ලෝක තියෙනවා නම්, සත්ව ප්‍රජාව තියෙනවා නම්, ඒ ඔක්කොගෙම කොටස් තුනකට කඩලා දැක්කලු මොකද්ද? සම්මත්ත නියතෝ රාසි, මිච්ඡත්ත නියතෝ රාසි, අනියතෝ රාසි කියලා. මිච්ඡත්වයට නියත කොටසක් ඉන්නවා, සම්මත්තයට නියත කොටසක් ඉන්නවා, ඒ දෙකටම නැතුව අනියත කොටසක් ඉන්නවා කියලා. ඒ කියන්නේ සම්මත්ත නියතෝ රාසි කියලා කිව්වේ සම්මත්වයට. ඒ කියන්නේ මනා වූ දේ ලැබීමට, නිවැරදි දේ ලැබීමට නියත කොටසක් ඉන්නවා. අපි කියමු සෝවාන් මාර්ගයේ ලැබපු කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනවා කියන එක නියතියක්. සකදාගාමී මාර්ගයේ නැත්තම් සෝවාන් සකදාගාමී අනාගාමී කියන මාර්ගඵල ලැබපු කෙනා නිවනට නියත කෙනෙක් වෙනවා. නියතෝ සම්බෝධි පරායන, සම්බෝධියට නියත වෙච්ච කෙනෙක්. ඒ නිසා ඒක නියතියක්. ඒ කියන්නේ කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කරන්න බෑ. ඒක නියත ධර්මයක්. නියතයි කියලා පනවන්නේ ඒ කාන්තෙන් ඒක හැමම වෙනවා කියන එක. ඒ ටික දැක්ක බුදුරජාණන් වහන්සේ සම්මත්ත නියත හැටියට. ඊට පස්සේ මිච්ඡත්ත නියත, වැරදි පැත්තටත් නියත යමක් තියෙනවා. ඒ මිච්ඡත්ත නියතේ තමයි මොකද්ද? මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. මේ වැරදි දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටියෙන් යුක්ත කෙනා නියතයි කොහටද? සතර අපායට. ඒක නියතියක්. ඒක එහෙමම පනවනවා නියත ධර්මයක් කියලා. මොකද්ද ඒ නියත ධර්මය? නියත දෘෂ්ටිය මොකද්ද? ඒක පෙන්නනවා මහා, ඒ කියන්නේ දන් දීමේ විපාක නැහැ, මහා දන් දීමේ විපාක නැහැ, කුඩා පොඩි යට හරි දානක් දුන්නට ඒකේ විපාකයක් නැහැ, මවකට උපකාර කළා කියලා ඒකට විපාකයක් නැහැ, පියාට උපකාර කළා කියලා විපාකයක් නැහැ, කුසල ධර්මයන්ගේ කියලා විපාකයක් නැහැ, අකුසල ධර්මයන්ගේ කියලා විපාකයක් නැහැ. ඊට පස්සේ මෙලෝ ඉඳන් පරලෝ යන සත්‍යෝ නැහැ, පරලෝ ඉඳන් මෙලෝ යන සත්‍යෝ නැහැ. ඒ වගේම මෙලෝ පරලෝ දෙකම දැන අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණය මේ ලෝකේ නැහැ. ඕපපාතික සත්‍ය උපදිනවා කියලා එහෙම ධර්මතාවයක් නැහැ. ඒ කියන්නේ ඕපපාතික උපදින සත්‍යය නැහැ කියන එකට අයිති වෙනවා දෙවිගොල්ලෝ නැහැ, බ්‍රාහ්මණය කියලා එකක් නැහැ, අපාය කියලා එකක් නැහැ කියන වගේ අදහස් තියෙන ඒවා ඔක්කොම අයිති වෙනවා මේ දෘෂ්ටියට. මෙන්න මේ බඳු දෘෂ්ටියෙන් යුක්ත කෙනා ට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. ඇයි ඒක ඒ මිත්‍යා දෘෂ්ටියට නියතයි? කියන්නේ ඒක නියතියක්. ඒ දෘෂ්ටිය දුරු නොකළොත්, ඒ දෘෂ්ටිය අත නොහැරියොත්, ඒ දෘෂ්ටියෙන් බැහැර නොවුනොත් പ്രേත, අසුර, නිරි, තිරිසන් කියන සතර ආපායේ උප්පත්තිය ලැබෙනවා කියන එක නියතියක්. ඒ නිසා මෙන්න මේ දෘෂ්ටියට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. මෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටියට තව නමක් තමයි සග්ගාවරණද මග්ගාවරණද වන ditthිය කියන එක. එතකොට ditthින්ච අනුපගම්ම කියනකොට සග්ගාවරණද මග්ගාවරණද වන ditthිය කියලා කිව්වෙ මොකේදද? නියත මිත්‍යා දෘෂ්ටියට කියනවා. එයාට ස්වර්ගයත් ආවරණය වෙනවා, මාර්ගයත් ආවරණය වෙනවා. එයාට ආවරණය නොවෙන්නේ කොහෙද? සතර අපායනං ආවරණයක් නෑ. එයාට යන්න පුළුවන්. ඒකට කියන සතර අපායට නියතව එයා ජීවත් වෙන නිසා කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. මෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටියට කියනවා මොකද්ද? සග්ගාවර්ණද මග්ගාවර්ණද වන ධිට්ඨිය කියලා. ඊට පස්සේ තව ධිට්ඨියක් තියෙනවා, ඒකට ස්වර්ගය ආවරණය වෙන්නේ නැහැ. නමුත් මාර්ගය ආවරණය වෙනවා. ස්වර්ගය කියලා කිව්වේ අපි කලින් මතක් කළා මිනිස්සු භූමිය ගත්තාම ඒක සුගතිය, දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සුගතිය. මෙන්න මේ සුගතිය, මේ තව දෘෂ්ටියක් තියෙනවා, මිනිස්සෙක් වෙන්න තියෙන ඉඩයකින් ඇහිරෙන්නේ නැහැ. දෙවියෙක් වෙන්න තියෙන ඉඩයකින් ඇහිරෙන්නේ නැහැ. බ්‍රහ්මෙක් වෙන්න තියෙන ඉඩ ඒකෙන් ඇහිරෙන්නේ නැහැ. දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ දෘෂ්ටියට මග්ගාවරණයි. සතර දුකින් අත මිදෙන, සතර දුකින් ඈතර වෙන්න තියෙන මාර්ගය ආවරණය වෙනවා. ඒකට කියනවා සග්ගාවරණ නොවන මග්ගාවරණ වන ධිට්ඨිය කියලා. ඒ ධිට්ඨිය තමයි මොකද්ද? සාස්වත දෘෂ්ටිය. ඒ දෘෂ්ටියට තමයි කුඩා යාගයන්ගේ, කුඩා දානයන්ගේ විපාක තියෙනවා, මහා දානයන්ගේ විපාක තියෙනවා, මවට උපකාර කළාම ඒකට කුසල විපාකයක් තියෙනවා, පියාට උපකාර කළාම ඒකේ කුසල විපාකයක් තියෙනවා. අකුසල කර්මවලට අකුසල විපාක තියෙන්නේ, කුසල කර්මවලට කුසල විපාක තියෙනවා. මෙලොව ඉඳන් පරලොවට කර්මානුරූප වෙන සත්‍යයත් ඉන්නවා, පරලොව මෙලොව ඉඳන් පරලොවට යන සත්‍යයත් ඉන්නවා. ඒ වගේම මෙලොව පරලොව දෙක දැන අවබෝධ කරගෙන දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණ ලෝකේ ඉන්නවා, ඕපපාතික සත්තු ලෝකේ ඉන්නවා, ඒ කියන්නේ අපායන් තියෙනවා, දිව්‍ය ලෝකේ තියෙනවා කියලා කර්මඵල අධෙහිමේ විශ්වාසයෙන් යුක්තයි. මේ සත්වයා මරණය මැත්තේ උපදිනවා, හොඳ කළාම හොඳ තැනක උපදින්න පුළුවන්, නරක කළොත් දුගතියක උපදිනවා කියලා හොඳ නරක දෙක ගැන දන්නා නුවණක් තියෙනවා. කර්මඵල ඇදහිමේ නුවණක් තියෙනවා. මෙන්න මේ දෘෂ්ටියට කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. මෙන්න මේ දෘෂ්ටියට, දෘෂ්ටියෙන් යුක්ත කෙනා සතර අපායට යන්නේ නැහැ. එයාට ඔකට කියනවා කම්මස්සකතා ඥානය කියලා. මේ දෘෂ්ටියට තව නමක් කියනවා කම්පල අධහන ඇදහිමේ නුවණ තියෙනවා. එයාට මිනිස්සෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. නමුත් එයාට මාර්ගය ආවරණය වෙනවා. මොකද මේ දෘෂ්ටිය පවතින්නේ සත්ව පුද්ගල හැඟීම මත. මේ දැන් ජීවිතයේ ඒ තැනදි දකින දර්ශනයකින් තොරව අතහැරිලා මේ සත්වයේ ඉන්නවා. මේ සත්වයා කුසල අකුසල කුසල කරලා මැත්තේ හොඳ තැනක උපදින්න පුළුවන්. මේ සත්වයාට නැත්තම් අපේ ආත්මයට අකුසල ධර්ම කළොත් මැත්තේ දුක් විඳින්න පුළුවන් කියලා කුසල අකුසල ධර්මයන් ජීවිතය කරගත් විඳින ආත්මයක් එයා දකින්න භවයෙන් භවයට යන. එහෙම දකින්න නිසා වර්තමානයේ අනාත්ම වූ ඒ ධර්මයන් දකින්න තියෙන නුවණ ඇහිරෙනවා. එතකොට අනේ ඒ වගේ දිගින් දිගට අපි කියමු පෙර ජීවිතයේදී කුසල ධර්ම කළ නිසායි දැන් මේ මිනිස්සෙක් වෙන්නේ. දැන් කුසල ධර්ම කළොත් අපිට ආයේ මිනිස්සෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන් කියන අදහිමක් තියෙනවා. දැන් අකුසල ධර්ම කළොත් අපිට මිනිස්සෙක්, දෙවියෙක්, බ්‍රහ්මෙක්වත් වෙන්න බෑ, මතු යාපව සතර අපායටමයි අපි වැටෙන්නේ කියන අදහසක් එයාට තියෙනවා. ඒක ලෝකිත සාපේක්ෂව සත්‍යයක්, ඇත්ත. නමුත් යථා ස්වභාවයට සාපේක්ෂව ඒ තුලද කෙලෙස් සහගත බවක් තියෙන්නේ, පිරිසිදු නික්ලේශී බවක් ඒ තුල නැහැ. ඒ නිසා ඒබඳු දෘෂ්ටියට කියනවා මොකද්ද? සග්ගාවරණ නොවන මග්ගාවරණ වන ධිට්ඨිය කියලා. ඇයි ඒකෙදි සග්ගාවරණය නොවෙන්නේ, ඇයි මග්ගාවරණ වෙන්නේ? කම්පල අධහන නුවණක් තියෙන නිසා කුසල කර්ම කළාම ඒකට කුසල විපාක, අකුසල කර්ම කළාම අකුසල විපාක කියන නුවණක් තියෙන නිසා, අකුසල කර්ම නොකර කුසල කර්ම කරන්න උත්සාහවත් වෙන නිසා එයා අකුසල කර්ම වලින් දුර වෙලා කුසල කර්ම කළ නැවත කුසල සහගත වූ විඥානයෙන් මිනිස්සෙක් දෙවියෙක් වෙලා උපදින්න පුළුවන් ඒකේ ආවරණයක් යට නැහැ. නමුත් එයාගේ එබඳු අදහස නිසා ඒ ආත්ම දෘෂ්ටියේ ප්‍රගත්ම නිසා මේ දැන් මේ ජීවිතේ සාන්දිටිකව දකින්න තියෙන අනාත්මෝ මේ ධර්මතාවයේ දකින්නේ නැහැ. මේ සාසන බ්‍රහ්මචර්යාව එයාට ලැබෙන්නේ නැහැ අතහැරෙනවා. මෙන්න මේ දෘෂ්ටියට කියනවා සග්ගාවරණ වෙන මග්ගාවරණ වෙන දික්කිය කියලා. ඊට පස්සේ තව දික්කියක් කියනවා ඒ දික්කියට ඒ දික්කිය සග්ගාවරණ වෙන්නෙත් නැහැ මග්ගාවරණ වෙන්නෙත් නැහැ නමුත් දික්කිය කෙලෙසියා. සග්ගාවරණ කියන්නේ මිනිස්සෙක් දෙවියෙක් ගක්මෙක් වෙන්නත් ආවරණයක් නැහැ පුළුවන්. මාර්ගය උපදවා ගන්නත් බැරි නැහැ පුළුවන්. ඒ දික්කිය කියන මොකද්ද? සක්කාය දික්කිය කියලා. සක්කාය දික්කිය කියන එකට සග්ගාවරණත් මග්ගාවරණත් කියන දෙකම ආවරණය වෙන්නේ. ඉතින් සක්කාය දික්කිය තියෙන කෙනාට සග්ගාවරණයි මග්ගාවරණයි කියන දෙකම ආවරණය වුණොත් කවදාවත් මාර්ගය උපදවා ගන්න පුළුවන් වෙයිද? ඇයිති මාර්ගය උපදවා ගැනීමත් ආවරණය වෙනව ඔක්කොම සක්කාය දික්කියෙන් යුක්තයි නේද? එහෙමනම් මාර්ගය උපදවා ගැනීම ආවරණය වෙනවද මග උපදවා ගන්න පුළුවන් වෙයිද? කවදාවත් නැහැ. ස්වර්ගයේ ආවරණයක් නම් සක්කාය දික්කියෙන් යුක්ත කෙනාට ස්වර්ගයට යන්න සුගතියකට යන්න පුළුවන්ද? බැහැ. ආවරණයක් නොවුණු නිසායි සක්කාය දිට්ඨියෙන් යුක්ත කෙනාට ඒ දෘෂ්ටි ආවරණයක් නොවුණු නිසායි ඒ ඇයිට සුගතියට යන්නත් පුළුවන් මාර්ගය උපදවා ගන්නත් පුළුවන්. මෙහෙම කාරණාවක් තියෙනවා. මේ සක්කාය දිට්ඨිය මාර්ගය උපදවාගෙන මාර්ගය නැති කළ යුතුයි. නමුත් මාර්ගය උපදවා ගන්නට බාධාවක් නැහැ. මොකද මේ සක්කාය දිට්ඨිය විසි ආකාරයි. මොකද්ද විෂයාකාරේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ එක ස්කන්ධයකට හතර ගානේ ආත්ම වශයෙන් දකිනවා. රූපය ආත්ම වශයෙන්ම දකිනවා. රූපය නිසා ආත්මය දකිනවා. ආත්මය නිසා රූපය දකිනවා. රූපය ඇසුරු කරගෙන ආත්මය දකිනවා මේ වගේ. එතකොට මේ වගේ රූපය වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ධර්මතා හතරේ ওই විදිහට දකින නිසා හතරවරක් භවිස්සයි මේ විෂයාකාර සක්කාය දිට්ඨියට කියනවා සග්ගාවරණ මග්ගාවරණ නොවන දිට්ඨිය කියලා. මෙන්න මේ දෘෂ්ටිය ස්වර්ගේවත් මාර්ගේවත් ආවරණය වෙන්නේ නැහැ. එතකොට මග උපදවාගෙන ඒ මාර්ගෙන් දුරුකට යුතුයි. මග උපදවාගෙන ඒ මාර්ගෙන් දුරුකට යුතුයි. ඔන්න ඔය දික්ටි තුන ප්‍රධාන වශයෙන් දකින්න ඕනේ. දික්ටිංච අනුපගම්ම කියනකොට දෘෂ්ටියට නොපැමිණ කියනකොට. ඒ දෘෂ්ටියට නොපැමිණ කියනකොට සිල්වත් වෙන කෙනාට නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නත් බෑ. හොඳට මෙතන අර්ථ ගන්නට ඒ සිල්ව නියම කාමයේ කෙරෙහි තණ්හාව නැති කරන්න ඕනේ කෙනා. කාමයේ කෙරෙහි තණ්හාව යම්කිසි කෙනෙකුට නැති කරන්න ඕනේ නම් එයාට දිට්ඨිංච අනුපගම්ම කිව්වා. එයාට තියෙන්න බෑ මොකද්ද? නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන්න පුළුවන්ද? ඒකත් අතහැරෙන්න ඕනේ. එහෙනම් දුන් දේ විපාක ඇත කියන මට්ටමේ කම්පල ඇදහිමේ නුවණක් තියෙනවනම් අතහැරෙන්නේ නෙමෙයි. ඒකත් ඉක්මවාගිය මට්ටමක් තියෙන්න ඕනේ. ඊගාවට සක්කාය දිට්ඨිය තියෙනවනම් ඒකත් අතහැරෙන විදිහට ඕනේ. ඒකයි දිට්ඨිංච අනුපගම්ම. දෘෂ්ටියකට නොපෙමිනෙන්න ඕනේ. ඔය තුනම අතහැරෙන්න ඕනේ ආට. මේ තුනම අතහැරෙන්නත් ඕනේ. ඒකම තව එකක් වෙන්නත් ඕනේ. මොකද්ද? දර්ශනියකින් යුක්ත වෙන්න ඕනේ. දැන් මේ සිල්වතා කියන්නේ පිහිටලා ඉන්න තැන පොළොව. එයාට කාමයේ සිල්වත් කෙනාට කාමයේ තණ්හාව නැති වෙන්න නම් නැති කරන්නට නම් අපි කිව්ව ධර්මතාව දෙකක් තියෙනවා. මොකද්ද? දෘෂ්ටියකට නොපෙමිනෙන්නත් ඕනේ, දර්ශනික යුක්ත වෙන්නත් ඕනේ. දෘෂ්ටියකට නොපෙමිනෙනවා කියනකොට ඔන්න ඔය කියපු කාරණා ටික ඔක්කොම අතහැරෙන්න ඕනේ. ඒ කිව්වේ මෙලොවක් නැහැ, පරලොවක් නැහැ කියන මට්ටමේ නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නත් බෑ. කුසල කර්ම කළාම හොඳ තැනක උපදින්න පුළුවන් අකුසල කර්ම කළාම දුගතියක උපදිනවා කියන මට්ටමේ දෘෂ්ටියක විතරක් නතර වෙලා ඉන්නත් බෑ. ඒකෙනු පාතට ගිහිල්ලා නෙමෙයි. ඒකට වඩා වැඩිතර නුවණකට යන්න වෙනවා. මොකටද මොන කෙනාද එහෙම නුවණකට යන්න ඕනේ? කාමයෙන් නිදෙන්න ඕනේ කෙනාට. කාමයේ කෙරෙහි තණ්හාව නැති කරගෙන මව කුසකට නැවත නොහෙන්න නම් මේ නිකන් නෙමෙයි. කාමයකට මේ කාමයේ තණ්හාව නැති කරලා මව කුසකට නැවත නොපෙමිනෙන්න නම් නොහෙන්න ඕනේ කෙනාගේ වැඩපිළිවෙල මේ කියන්නේ. එතකොට උන් එයාට ඒ කම්පලා දහන මට්ටම ඉක්මවා සිටීමත් වෙන්න ඕනේ. එයාට පේන්න බෑ මොකද්ද රූපය ඇසුරු කරගෙන ආත්මයක් රූපය ආත්ම වශයෙන් පේන්නත් බෑ යාට. රූපය නිසා ආත්මයක් තියෙනවා කියනක පේන්නත් බෑ. ආත්මය තුල රූපයක් දකින්නත් බෑ. රූපය ඇසුරු කරගෙන ආත්මයක් දකින්නත් බැරි වෙන්න ඕනේ. ඒ වගේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයේම ඒ ස්කන්ධය ආත්ම වශයෙන් හෝ ආත්මයක් පෙර ඉඳන් දැන් ආපු දැන් ඉඳන් මතුවට යන ආත්මයක් හැටියට මේ ස්කන්ධ ටික දකින්නත් බෑ. ස්කන්ධ ඇසුරු කරගෙන ස්කන්ධ ටික ඇසුරු කරගෙන ආත්මයක් තියෙනවා කියන එක දකින්නත් බෑ. ඔන්න ඔය ටික තමයි දිට්ඨිංච අනුපගම්ම කියනකොට දෘෂ්ටියකට නොපැමිණෙනවා කියනකොට එයාගේ సంతාහනේ දෘෂ්ටි නැති වුණා කිව්ව ඕවා එකක් නැති වෙන්නත් ඕනේ. ඊට පස්සේ එයාගේ මනස තුල දර්ශනයක් එළඹ සිටින්නත් ඕනේ. අපි බලමු දර්ශනය ගැන ටිකක්. එතකොට මෙන්න මේ අර්ථය දැන් ලැබෙනවා අපිට. මේ අර ආලෝකයේ අඳුර කතාවේ වගේ මේ දර්ශනයකින් යුක්ත වෙච්ච නිසාම දෘෂ්ටියට නොපමිනුනා. දෘෂ්ටියට නොපමිනෙච්ච නිසාම දර්ශනයකින් යුක්ත වුණා. එතකොට මෙහිලා ඉස්සර වෙනවා මොකද්ද? දර්ශනය. දැන් මොකද්ද සිල්වතාගේ දර්ශනේ වියුත්තේ? සිල්වත් කෙනාගේ දර්ශනේ දැකීම මොකද්ද? අන්නේ දැකීම නිසයි ඒ දැකීමේ ප්‍රතිඵලය වෙන්න ඕන කොච්චරද මේ දර්ශනය. හරියට සිල්වතාගේ දර්ශනය සම්පූර්ණ වුණොත් හරියට ඒ දර්ශනය හරිනම් ඒ හරි ගියා කියන එකේ ප්‍රතිඵලය තමයි දිට්ඨිඤ්ඤානපගම දෘෂ්ටියෙන් තනොපමිනිලාය. මේ දර්ශනයේ යුක්ත වුණාම කෙරිලා තියෙන ටික තමයි මොකද්ද? කෙරිලා තියෙන ටික දර්ශනින් යුක්ත බවින් කරලා තියෙන ටික මොකද්ද? දෘෂ්ටියකට නොපමිනිලා. දෘෂ්ටිය කියනොට අර අපි ඉස්සෙල්ලා කතා කරපු දෘෂ්ටි. මේ දර්ශනයකින් යුක්තව දෘෂ්ටියට නොපමිනිච්ච එකේ ඵලය මොකද්ද? කාමයට දින තණ්හාව නැති වෙනවා. කාමයට දින තණ්හාව නැති වුණොත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? නැවත මව් කුසට එන්නේ නැහැ. එහෙනම් නැවත මව් කුසට නොයෙන්ට නම් වෙන්න ඕනේ මොකද්ද? කාමයට දින තණ්හාව නැති වෙන්න ඕනේ. තණ්හාව නැති වෙන්න නම් මිච්ඡාදිට්ඨිය නොපමනෙන්න ඕනේ. මිච්ඡාදිට්ඨිය නොපමනෙන්න දර්ශනිකින් යුක්ත වෙන්න ඕනේ. එහෙනම් දැන් මේ කියන්නේ කාටද? සිල්වතාට. සිල්වත් වෙන කෙනාට මේ උපෝසත සීලය සමාදන් වෙන්න ආපු ඔක්කොටම මේ කාරණා ටික අදාළයි. දැන් මොකක්ද දර්ශනේ? එහෙනම් අපි බලමු මෙතනදී කාරණාවක් තියෙනවා. සක්කාය දිට්ඨියෙන් යුක්ත වෙච්ච කෙනාටයි සාස්වත දෘෂ්ටිය පිහිටන්නේ. සාස්වත සක්කාය දිට්ඨිය උදව් වෙනවා සාස්වත දෘෂ්ටියට. සාස්වත දෘෂ්ටිය නැතිකම උදව් වෙනවා උච්චේ දෘෂ්ටියට. එතකොට මේ දෘෂ්ටි ටික ඔක්කොම සාස්වත දෘෂ්ටිය හෝ උච්චේ දෘෂ්ටිය කියන දෙකම මුල් වෙලා තියෙනවා සක්කාය දිට්ඨියට. සක්කාය දිට්ඨිය කියන කාරණාව පදනම් කරගෙන තමයි මේ සාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙක පවතින්නේ. මේ සක්කාය දිට්ඨිය තමයි අතහැරන කෙලෙසේ දර්ශනයකින්. දැන් දර්ශනය හැටියට අපිට හම්බ වෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ ලෝකයේ ඇතිකල්හිත් නැතිකල්හිත් පවතින ධර්මතාවයක් තියෙනවා, යතහ භූත ස්වභාවයක් තියෙනවා. ඒවන් ධම්මතා ධම්ම නියාමතා ධම්මටිකිතා කියලා මෙසේ වූ ධර්මයක්, මෙසේ වූ ධර්මතාවයක්, මෙසේ වූ දහම් පැවැත්මක් කියලා එකක් ලෝකේ තියෙනවා. ඒ යතහ ස්වභාවය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ දහමක් දේශනා කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ ලෝකයේ ඇත්ත ඇති හැටි පවතින ධර්ම ධාතුව අවබෝධ කළා. ඒ ධර්ම ධාතුව අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා. දර්ශනය කියනකොට අපිට හම්බ වෙන්න ඕනේ කාගේවත් අදහසක් හෝ බුදුරජාණන් වහන්සේගේවත් අදහසක් හෝ නෙමෙයි, මේ ලෝකයේ පවතින යථා භූත ස්වභාවයේ ධර්ම ධාතුවයි අපිට හම්බ වෙන්න ඕනේ. අන්නේ ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. ඒක අපි බලමු. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම. මේ රූපයයි මේ රූපය ඇතිවීමයි මේ රූපය නැතිවීමයි කියලා හොඳට පෙන්නනවා. මෙන්න මේ දර්ශනයට අපි ගම්මු බුදුරජාණන් වහන්සේ ඉති රූපං කියනකොට මෙසේ රූපයයි කියලා කියනවා. රූපය ගැන පෙන්නනවා හොඳට බුදුරජාණන් වහන්සේ. රූපය කියලා කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා වූ රූපත් කියන මෙන්න මේ ටික රූපයයි කියලා. එතනදී මෙහෙම ධර්මතාවයක් තියෙනවා. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා රූපත් ගැන කතා කරනකොට මෙතනදී සතර මහා ධාතුව ගන්නවා. ඉස්සර වෙලාම සතර මහා ධාතුව ඕක හොඳ ලස්සනට පෙන්නනවා හත්ති පොදුම සූත්‍රය වගේ සූත්‍රවලදී. සතර මහා ධාතුව ගත්තාම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතු ගන්නවා. මේ සතර මහා ධාතුව නිසා පෙනෙන රූප තියෙනවා උපාදාය රූප කියලා. උපාදාය කියලා කියන්නේ සතර මහා ධාතුව නිසා පෙනෙනවා. සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතිනවා. එතකොට නමුත් උපාදාය රූපය කියන්නේ සතර මහා ධාතුව නෙමෙයි. මෙතනදී සතර මහා ධාතුව නැතුව කවදාවත් උපාදාය රූපයකට පවතින්න බෑ. උපාදාය රූපය නැතුව සතර මහා භූත රූපයකට පවතින්න පුළුවන්. බැරි නෑ, පුළුවන්. අපි මෙහෙම කිව්වොත් මේ අත නිසා දැන් මේ හෙවණැල්ලාවක් වැටෙනවනේ. එතකොට මේ හෙවණැල්ලාව කියන එක දකින්න උපාදාය රූපේ වගේ. උපාදාය කියන්නේ මේ අත ඇසුරු කරගෙනම අත නිසාමයි මේ උපාදාය රූපේ වැටෙන්නේ. උපාදාය රූප කියන්නේ අතද? නෑ. දැන් උපාදාය රූපෙට පුළුවන්ද මේ හෙවණැල්ලාවට පුළුවන්ද අත නැතුව ඉන්න? බෑ. නමුත් අතට තියෙන්න බැයිද හෙවණැල්ලාව නැතුව? පුළුවන්. ඒ වගේ මහ භූත රූපයට පුළුවන් උපාදාය රූපේ නැතුව ඉන්න. නමුත් උපාදාය රූපෙට කවදාවත් බෑ මහ භූත නැතුව ඉන්න. එතකොට උපාදාය රූපය කියලා කියන්නේ සතර මහා ධාතුව නිසා විද්‍යමානයි මිසක අපිට පෙනෙනවා මිසක සතර මහා ධාතුව නිසා අපිට පෙනීම මාත්‍රයක් දැනීම මාත්‍රයක් මිසක ධාතුවේ හැම එකක් නැහැ. දැන් මේ අත නිසා හෙවණැල්ලාව වැටුණට මේ හෙවණැල්ලාව අතද? අතේ මොන තැනටද මේ හෙවණැල්ලාව ආйти? බාහිර ආලෝකයක් පොළවත් උදව් කරගෙන අත නිසා හෙවණැල්ලාවක් වැටෙනවා. දැන් බාහිර ආලෝකයටත් පොළවටත් හෙවණැල්ලාව මොන විදිහකටත්ම ආйти නැහැ. හෙවණැල්ලාවට ආසන්න කාරණාව මේ අත. ඒ නිසා ආසන්න කාරණාවෙන් නම් කරන මොකද්ද? අත නිසා මේ හෙවණැල්ලාව වැටුණා. අත ඇසුරු කරගෙන මේ හෙවණැල්ලාව පවතිනවා කියලා කියනවා. ඒ වුණාට හෙවණැල්ල කිසිම සම්බන්ධයක් තියෙනවද අතට? නැහැ. අත අහකට ගන්නකොට නැති වෙනකොට හෙවණල්ලාව නැති වෙනවා මිසක හෙවණල්ලාව කියලා දර්ශන මාත්‍රයක් මිසක යතහා භූත වශයෙන් පවතින ධර්මතාවයක් ලැබෙනවද නැහැ. ඒ වගේ ඇහැ නිසා රූපය නිසා ඒ කියන්නේ ආලෝකයේ මේව උදව් කරගෙන අත නිසා ඡායාව වැටෙනවා වගේ ඇහැ නිසා හිත ඇහැ උදව් කරගෙන හිත උදව් කරගෙන සතර මහා ධාතුව නිසා අපිට රූපයක් පේනවා. නමුත් මේ පෙනෙනවා කියන රූපය සතර මහා ධාතුව එහෙම නෙමෙයි. එතකොට අපිට මෙහෙම පෙනෙන තැනක පවතින යතහ භූත ස්වභාවය හැටියට ගණන්නේ මොකද්ද? සතර මහා ධාතුව යම් තැනක යතහ භූත ස්වභාවය ඇත්ත ඇති හැටියෙ පවතින ස්වභාවය නැත්තම් පරමාර්ථමය ස්වභාවය කියලා කියන්නේ මුල් හිමිකරුවට. ඒ කියන්නේ පරමත්ත කියලා කියන්නේ යමක් බෙදලා බෙදලා නැවත බෙදන්න බැරි තැනකට ගියාම කෙරවලම තියෙන ඇත්ත. දැන් අපි රූපය සතර මහා ධාතුවද ධාතුන් නිසා පවත්නා රූපද කියන එක බෙදාගෙන ගියෝ. සතර මහා ධාතුව කියන එක ගත්තාම පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර ඕනොන්ට උපකාරීව පවතින්නේ. ඒ කියන්නේ පඨවි ධාතුවේ පැවැත්මට උපකාරයි කවුද? ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා තුන. ආපෝ කියන ධාතුවේ පැවැත්මට උපකාරයි පඨවි තේජෝ වායෝ කියන ධර්මතා. ඒ වගේ මේ එකක් පැවැත්මට ධර්මතා තුනක්, එකක් පැවැත්මට ධර්මතා දෙකක්, එකක් පැවැත්මට ධර්මතා එකක්, ධර්මතා තුනක් පැවැත්මට ධර්මතා එකක්, ධර්මතා දෙකක් පැවැත්මට ධර්මතා දෙකක් ඔවුනොවුන්ට උපකාරීව සතර මහා ධාතුව තියෙනවා. මෙහෙම ඔවුනොවුන්ට උපස්ථාන කරමින් උපකාර කරන ඕකට කියනවා ප්‍රත්‍ය ප්‍රත්‍ය සමුප්පන්න වෙවි. සතර මහා ධාතුවේ පඨවි ධාතුව හේතුයි, ඒ නිසා උපන්න දෙයක් ආපෝ ධාතුව. ආපෝ ධාතුව හේතු, ඒ නිසා උපන්න දෙයක් පඨවි ධාතුව කියලා ඔවුනොවුන්ට උපකාර, මෙයාගේ උපකාරය ලැබමින් අනිත් කෙනා උපදිනවා, එයාගේ උපකාරය ලැබමින් මෙයා උපදිනවා කියන ධර්මතාවය මේ හතර දෙනා බැඳිලා ඉන්නේ. ඔන්න ඔහොම තියෙන තැනක මේ උපාදාය රූපය කියන එක පෙනී මාත්‍රයක් විතරයි අපිට හිත නිසා ඇහැ නිසා. මේ අතේ ගත්තාම නහර ටිකේ පැවැත්මට හේතුයි ලේ ටික. ලේ ටිකේ පැවැත්මට හේතුයි නහර. ඒ දෙන්නගේ පැවැත්මට හේතුයි මස් ටික. මස් ටිකේ පැවැත්මට හේතුයි ලේයි නහරයි. ඒ දෙන්නගේ පැවැත්මට හේතුයි හම කියලා හම මස් ලේ නහර ඔවුනොවුන්ට උපකාර කරගනිමි. නහර නැති වුණොත් ලේ ටිකට හමට මස් වලට තියෙන්න පුළුවන්ද? බෑ. ලේ මස් ටික නැති වුණොත් නහරට තියෙන්න පුළුවන්ද? බෑ. නහර නිසායි ලේ මස් ටික පවතින්නේ. ලේ මස් නිසායි නහර පවතින්නේ. කියන විදිහට මේ අත ඇතුළේ තියෙන කැලිය ඔවුනොවුන්ට උපකාර කරමින් පවතිනවා. එහෙම පැවතිලා ඡායාවක් ඇති කරනවා. නමුත් මේ ඡායාව උපකාර කරනවද ලේ පවතින්ද? නහරවැල් පවතින්ද? හම පවතින්ද? කිසිම සම්බන්ධයක් තියෙනවද? නැහැ. ඡායාව නැතුව බැයිද ලේ මස් නහරට ඕනොන්තු උපකාර කරගෙන තනියම ඉන්න පුළුවන්? එතකොට නමුත් ලේ හෝ මස් හෝ නහර හෝ එකක් හරි නැති වුණොත් අනිත් ඒවට ඉන්න පුළුවන්ද? බැ. ඒ වගේ උපාදාය සතර මහා ධාතුව දකින්න මේ අතේ ලේ ටික උදව් කරගන්නේ මස්තික, මස්තිකේ ලේ ටිකේ උදව්ව ලබාගෙන නහර, ඒ ටිකේ තුන් දෙනාගේම උදව්ව ලබාගෙන හැම ඔවුනොන්ට උපකාර කරමින් උපස්ථාන කරමින් පවතින්නේ නේද? එහෙම පවතමින් ඡායාවක් වැටෙනවා. නමුත් ඡායාවේ කිසිම සම්බන්ධයක් නැහැ අර හතර දෙනාට. ඒ වගේ දකින්න මේ අතේ තියෙන හම්මස්ලේනහර ඕනොන්ට උපස්ථාන කරමින් උපකාර කරගනිමින් තමන්ට තමන් විතරක් වෙච්ච පැවැත්මකින් එයා පවතිනවා වගේ පටවියාපෝ තේජෝ වායෝ කියන හතර ඕනොන්ට උපකාර කරමින් උපස්ථාන ලැබමින් පවතින බව දකින්න. එහෙම පවතමින් බාහිර ආලෝකයේ සහ පොළවේ උපකාරය ලැබමින් ඡායාව කැටි කරනවා. මේ ඡායාව කියන එක කවදාවත් හම්මස් ලේන හරයක සම්මිශ්‍ර වෙන්නෙම නැහැ. නමුත් හම්මස් ලේන හරෙන් හැදුණු මේ අත කියන රූපේ නැත්තම් ඡායාවක් වැටෙන්නේ නැහැ. නේද? මෙතන යථාභූත ස්වභාවය, පරමාර්ථමය ස්වභාවය, ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය හැටියට අපිට ගත්තොත් හම්බ වෙන්නේ ඔවුනුන්ට උපකාර උපස්ථානෝ ලබන අත විතරයි. නේද? ඒ නිසා විද්‍යමාන වුණාට ඡායාව කියන එක ඒක විද්‍යමාන උනේ මේ ආලෝකයයි ඒක පතිත් වෙන්න තියෙන ඉඩයි අතර නිසා. මිසක ඒ ධර්මතාවය ආලෝකයත් ඒ පතිත් වෙන්න තියෙන භූමියත් නොතිබුණා නම් එහෙම ධර්මතාවයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ වගේ රූපය කියනකොට හොඳට ආර්ය ශ්‍රාවකයට රූපය ගැන හොඳ දර්ශනයක් යනවා. චත්තාරෝච මහභූතා චතුනංච මහභූතානං උපාදාය රූපං කියනකොට උපාදාය රූපය කියනකොට හොඳට එයාට නුවණක් යනවා. කොහොමද? මහභූත නිසා පෙනෙනවා බාහිර උපකාරයෙන්. බාහිර උපකාරය කිව්වෙ මොකද්ද? ආලෝකයයි පොළොවයි වගේ ඇහැද හිතද කියන දෙන්නගේ උපකාරය ලබාගෙන සතර මහා ධාතුව නිසා යමක් පෙනෙනවා. නමුත් පෙනෙන සිද්ධිය කිසිම වෙලාවක චුට්ටක්වත් අයිති නැහැ සතර මහා ධාතුවට කියන නුවණ දන්නවා. තේරුණා නේද? අන්න එතකොට යාට නුවණ යනවා. ඉටි රූපං කියනකොට යම් ඇහැට පෙනෙන වර්ණ රූපය කියලා රූපයක් තියෙනවා නම් ඒක හුදු පෙනීම මාත්‍රයක් මිසක තියෙන දෙයක් නෙමෙයි. තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවයි. ඒ සතර මහා ධාතු රූපයේද හැදෙන්නේ කනබුන ආහාරය නිසායි. කනබුන ආහාරය නිසා මේ අතේ තියෙන ලේමස් නහර හැදෙන්න පුළුවන්. කනබුන ආහාර නිසා ඡායාව හැදෙනවද? ඒ ආහාරය නිසා ඔවුනොන්ට උපස්ථාන උපකාර කරගැනීමෙන් හැදුණු මේ අත ඇසුරු කරගෙන පහළ වුණාට ඒ උපාදාය රූපෙට කිසිම වෙලාවක ආහාරය සම්බන්ධද නැහැ. උපාදාය කියනකොට ඇසුරු කරගෙන කියනකොට දකින්ද හුදු උපකාර වටපිටා මාත්‍ර නිසාම විද්‍යමාන වෙන ආලෝකයේ එක පතිත වෙන්න තියෙන පොළව කියන ධර්මතාව ටික නිසාම විද්‍යමානයි මේ අතේකින් වැටෙන ඡායාව. නමුත් ඒක ඒකාන්තයෙන් යතහ භූත වූ පරමාර්ථ වූ ධර්මයක් නෙමෙයි. තේරණේ නේ? ඒ වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර හොඳට දැක්කහම එයා දකිනවා මේ සතර මහා ධාතු හැදින්නේ කනබුන ආහාරය නිසායි. දැන් අපිට මිනිස්සෙක් හැටියට පෙනෙන මේ රූපයක් ගන්න. මේ රූපේ කෙස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර කියලා අපි කතා කරන තදගතින් යුක්ත කොටස් 20ක් තියෙනවා. එතකොට මේ 20ම අයිතිකරුවා දරන්නේ මොකේද? පඨවි ධාතුයි. කෙස් කියන තැන තද ගතිය ගත්තොත් ලොම්, නිය, දත් ඔන්න ඒ ටික පඨවි ධාතුයි. ඊට පස්සේ පිත, සෙම, සරවලේ, දහඩිය මේ කොටස් 12ක් තියෙනවා. ඒ ටික මොකද්ද? ආපෝ ධාතුයි. ඊට පස්සේ දවන, තවන, දිරවන, පැසවන කියලා තේජෝ ධාතුයේ ස්වභාව හතරක් තියෙනවා. ඊට පස්සේ වායෝ කොටස් හයක් තියෙනවා. උද්දංගම් වාතය, අදෝකම් වාතය, අස්වාස ප්‍රස්වාස වාතය, කුච්චිත වාතය, කොට්ටාස වාතය, අංගමංගාංශාරි වාතය කියලා වපස්සේ අපි විස්තර කළ බලමු. මේ පුරුෂයා පුද්ගලයා කියලා අපි හිතන තැනක උනෝ කොටස් 42 මිසක ද්‍රව්‍ය වශයෙන් දකින්න පුළුවන්, අරගෙන මෙනෙහි කරන්න පුළුවන් කොටස් 32යි ඉතුරු 10 නුවණින් ඉතුරු 10ත් නුවණින් බැලුව හැකි සතර මහා ධාතුවට බෙදුවොත් මෙතන තියෙන කොටස් කීයක්ද 42ක් 32ක් ලැබෙන්නේ අපිට කුණූප වශයෙන් අරමුණු කරන්න පුළුවන් ටික විතරයි කුණූප වශයෙන් අරමුණු කරන්න විතරයි 32ක් ගන්න නමුත් ධාතු වශයෙන් අරමුණු කළොත් අපිට කොටස් 42ක් තියෙනවා මෙන්න මේ කොටස් 42 අපි පුද්ගලයා කියන තැනක බෙදුවාම කොටස් 42ක් ලැබෙනවා කන බොන ආහාරය නිසා තමයි මේ ධර්මතා 42 පවතින්නේ දැන් එහෙම පවතින ඒ කොටස් 42 පවතින්නේ කන බොන ආහාරය නිසායි කන බොන ආහාරය නිසා පවතින මේ රූපය කන බොන ආහාරය නිසා මේ රූපේ පවතිනවා දැන් එබඳු රූපය ඇහැ නිසා හිත නිසා කන බොන ආහාරයෙන් හැදුණු පටිවි ආපෝ තේජෝ වායෝ කියන රූපය අපිට හම්බ වෙනකොට ආලෝකයයි ඉඩවකාශයයි තියෙන තැනක අත තිබුණාම ඡායාවක් වැටුණා වගේ කන බොන ආහාරයෙන් හැදුණු පටිවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තියෙන තැනක ඇහැ නිසා හිත නිසා අපිට දැන් හැඩයක් පේනවා. ඔන්න දැන් අපිට මේ පේන හැඩේ දකින්ද මොකක් වගේද? අපේ උපමාවේ අර මේ ආලෝකයත් ඉඩවකාශයත් අතත් නිසා වැටෙන හිවණල්ලාව වගේ. දැන් අපිට මේ පෙනෙන හැඩය පෙනෙන හිවණල්ලාව පෙනෙද්දි මේ පෙනෙන හිවණල්ලාව අපිට පෙවුණා කියලා මේකේ තියෙන ලේ නහර හම්මස් වෙනස් වෙනවද? ඒවට මුකුත් බලපෑමක් කරන්න පුළුවන්ද අපිට? කන බොන ආහාරය නිසාම හැදෙනවා. ආහාරය නැති වෙනකොටම නැති වෙනවා. දැන් මේ අත නිසා වැටුණ හිවණල්ලාවට අපි හිවණල්ලාව කිව්වා කියලා. අත නිසා වැටුණු හිවණල්ලාවට අපි පඤ්ඤාප්තියක් දාගන්නවා මොකද්ද? හිවණල්ලාව කියලා. එහෙම හෙවණල්ලාව කියලා පඤ්ඤාප්තියක් දාගත්තා කියලා මේකේ මස්තික හෙවණල්ලාව වුණාද? නැත්නම් නහර ඇට ඇට මිදුළු? ඒ ටික අතේ කිසිම කොටසක් වෙනස් වුණාද? ඒ ටික ආහාර නිසා හැදලා ආහාරෙම නැති වෙනව නේද? ඒ වගේ අපිට පේන මේ සටහනට හෙවණල්ලාව වගේ එකට අපි මිනිස්සෙක් කියලා අපි හිතුවා කියලා. කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියදත් කිව් පටවි කොටස් ටික මිනිස්සය වුණෙත් නැහැ. ආපෝ කොටස් ටික මිනිස්සය වුණෙත් නැහැ. තේජෝ කොටස් ටික මිනිස්සය වුණෙත් නැහැ. වායෝ කොටස් ටික මිනිස්සය වුණෙත් නැහැ. ඒ ටික කන බොන ආහාරය නිසා හැදිලා කන බොන ආහාරය නිසා පැවතිලා කන බොන ආහාරය නැති වෙනකොටම නැති වෙනවා කියන තැනක ධර්මතාවයකින් පවතින සතර මහා ධාතු ආනුවගේ රූපේ. ඒ නිසා පහළ වෙන ඡායාව ඒ ඡායාව පෙන්වන වස්තුවෙන් බැහැර කරගන්න නොදන්නාකම නිසා අත නිසා පෙනෙන ඡායාව අතට අයිතියක් නැහැ කියලා අපි දන්නේ නැතුව මේ අතේ ඡායාවයි කියලා ගත්ත දෘෂ්ටියක් වගේ අපි හැමෝම හිතන්නේ මේ ඡායාව අතේ ඡායාව කියලා නේද? මේ ඡායාව අතට අයිතිද? අතේ ඡායාවද? අත නිසා ආලෝක නිසා බාහිර ඉඩවකාශය නිසා වැටුණු ඡායාවක් තියෙනවා නම් ඒ ඡායාවේ හේතු තුන් දෙනාට අයිතිද? නෑ. නමුත් අපි හිතාගෙන ඉන්නේ ඒ ඡායාව අතට අයිති අතේ ඡායාව කියලා. ඒ විදියමයි ඇහැ නිසා හිත නිසා සතර මහා ධාතු රූපේ නිසා අපිට මේ පෙනෙනකොට අපි හිතාගන්නේ පෙනෙන දේ රූපේ කියලා. හිතාගෙන මේ හිතන්නේ. නමුත් මේ පෙනෙන දේ සතර මහා ධාතුවෙන්ද බාහිරවමයි පවතින්නේ? මේ ඇහෙන්ද පරිබාහිරවමයි පවතින්නේ? මේ හිතටද පරිබාහිරවමයි පවතින්නේ? එතකොට අපි මෙහෙම හිතුවා කියලා කවදාවත් මෙතන තියෙන සතර මහා ධාතුව වෙනස් වෙනවද? වෙනස් කරන්න පුළුවන්ද? බෑ. එයා තිබූ තැනම තියෙනවා. අපි තුල විතරක් නැති කෙලෙසයක් ඇති වෙනවා. මොකද්ද? හිතට පෙනෙන අරමුණේ මෙන්න මෙහෙම මිනිසෙක් ඉන්නවා කියලා. දැන් මෙතනදී සම්මා දිට්ඨි නැත්තම් දර්ශනය කියලා කියන්නේ මෙන්න මේ කාරණාවයිද. මෙයා හොඳට දකින්නවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියනකොට සතර මහා ධාතුව සතර මහා ධාතු නිසා පවතින රූපක් කියන සිද්ධිය හොඳට දකින්නවා. අපිට යම් රූපයක් පෙනෙනවා නම් පෙනෙන රූපේට කියන උපාදාය රූපයක් කියලා. ඒ උපාදාය රූපයේද යථා ස්වභාවය තමයි දැකීම මාත්‍රයක් මිසක ඇති ධර්මතාවයක් නෙමෙයි. ධාතුව කියන එක උපාදාය රූපයන්ගෙන් මිදිලා ඔවුනොන්ට උපස්ථාන කරමින් උපකාර කරගනිමින් එතන පවතිනවා කනබුන ආහාර නිසා හැදෙනවා ආහාර නැති වෙනකොට නැති වෙනවා ධාතුව වෙනමත් දකිනවා. එබඳු ධාතුව තියෙන තැනක ඇහැ නිසා හිත නිසා මෙහෙම වර්ණ සතහනක් පෙනෙනවා. ඒ පෙනෙන දේද ධාතුවේ මිදිලා පවතිනවා නේද කියලා හොඳට දකිනවා. අන්න එහෙම දකිනකොට දැන් මෙයා ඡායාවද ආත්ම වශයෙන් දකින්නේ අතදාත්ම වශයෙන් දකින්නේ වෙන්නේ දෙකෙන් එකක්ව පුළුවන්ද? බෑ. සතර මහා ධාතුව දැක්කා ඕනොන්ට උපකාර කරගන්නමින් උපස්ථාන කරගන්නමින් ආරයෙන් ඇදෙන ධාතු මාත්‍රය. ඒ නිසා වැටෙන ඡායාවක් තියෙනවනම් ඒකද බාහිර උපකාරක ධර්මයන් නිසා පහළ වූවක් මිසක ඒකද ආත්ම ධර්මතාවයෙන් යුක්ත සිද්ධියක් නෙවෙයි. ඒ වගේ ඇහැට පෙනෙන රූපයක් තියෙනවා නම් ඒ රූපය ගැන හොඳට යා දන්නවා කන බොන ආහාරය නිසා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව ඇති වෙනවා. සතර මහා ධාතුව ඇති වෙනවා. එබඳු සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන යම් රූපයක් පෙනෙයි නම් ඒකද අවකාශ මාත්‍රයක පහළ වෙන දර්ශන මාත්‍රයක් මිසක. අවකාශ මාත්‍රයක කිව්වේ ඇහැ නිසා හිත නිසා ඒ ධර්මයන්ගේ උපකාර ලැබමින් පහළ වෙච්ච මාත්‍රයක් මිසක තියෙන දෙයක් නෙමෙයි කියලා දකිනවා. මෙන්න මෙතනදී එයා හොඳට දකිනවා රූපය කියන එක උපාදාය රූපය කියන එක දකිනවා. මොකද්ද? දැකීම මාත්‍රයක් විතරයි පවතින යථාභූත ස්වභාවය සතර මහා ධාතුයි කියලා දකිනවා. උපාදාය රූපය දකිනවා අනිච්ච දෙයක්, දුක් දෙයක්, තුච්ඡ දෙයක්, හිස් දෙයක්. බුදුරජාන් වහන්සේ අහන්නේ පෙන පිඩ මහන්නේ පෙන පිඩේ මොකද්ද සාරය? මේ හෙවණැල්ලාවේ මොකද්ද තියෙන සාරය? ඕගලන්ට මේ හෙවණැල්ලාවේ සැප දුක් විඳින්න පුළුවන්ද? මේ හෙවණැල්ලාව නිසා ඕගලන්ට කවදාවත් සැපවත් වෙන්න පුළුවන්ද? කවදාවත් ඕගලන්ට දුක් විඳින්න පුළුවන්ද? ඕනනම් මේ හෙවණැල්ලාව උදව් කරගෙන අවිද්‍යාව නිසා මනෝමයෙන් නම් ඕගලන්ට දුක් විඳ හැකි සැප විඳ හැකි. හෙවණැල්ලාවේ ඇඟේ හැප්පිලා ඕගලන්ට සැප දුක් ලැබෙනවද කවදාවත්? ඕගොල්ලෝ හෙවණැල්ලාවේ ඇඟේ හැප්පිලා රිදුණු කවුද ඉන්නේ? හෙවණැල්ලාවක් ඇඟේ හැප්පිලා දුක ආපු සැප විඳ කවුද ඉන්නේ? ඒ වගේ මේ ඇහැට පේන හෙවණැලි මාත්‍රය. මේ ඇහැට පේන දෙයින් සැප දුක් විඳ කෙනෙක් ඉන්නවනම් පෙන්නන්න. කිසිම කෙනෙක් ඇහැට පේන දෙයින් සැප දුක් විඳලා නැහැ. කයට ගැටෙන දෙයින් නම් සැප දුක් විඳි. ඒ ගැටෙන්නේ කයට සතර මහා ධාතුවමයි කියලින්. පොට්ටබ්බේ. පෙනෙන දෙයින් සැප හෝ දුක් හෝ අපි විඳින්නේ මනෝමය. සෝමනස් හෝ දෝමනස් වශයෙන්. ඒක අපි මනසින් හදාගත් එකක් මිසක්. නැත්තම් මේ පේන අවස්ථාව ධර්මයේ යථා ස්වභාවය මොකද්ද? උපේක්ෂා සාගතයි. කාමාවචරස කුසලස කම්මස කතත්ත උපචිතත්ත උපේක්ෂා සාගත විපාකං චක්කු විඥාන. උපේක්ෂා සාගත විපාකු චක්කු විඥාන. ඇහැට පෙනෙන දේ, ඒ කියන්නේ මේ ලස්සන දෙයක් බාහිර දැක්කොත් ඔගලගේ ඇඟට රිදෙනවද? මේ කැපක් එනවද? කටු ගොඩක් එහෙම ඇහැට දැක්කොත් ඔගලන් රිදෙනවද? නැහැ. එහෙනම් ඇහැට දැක්කල සැප දුක් ලැබෙනවද? නැහැ. අපි දුක්ඛ දෝමනස් නෙමේ සෝමනස් දෝමනස්යක් ගම් විඳිනවා. ඒ කියන්නේ දැකපු අරමුණේ ඇත්ත නොදැකීම නිසා හිතට අරගෙන හිතෙන් නම් දුක් විඳිනවා. හිතෙන් නම් දුක් විඳ හැකි කෙනෙකුට, හිතෙන් සැප විඳ හැකි කෙනෙකුට. ඒක එතකොට එයාගේ අවිද්‍යාව නිසා එයා ඒක මනෝමය විඳින සිද්ධියක් මිසක ඇහෙන් බලලා සැප දුක් එහෙම විඳලා තියනවද කියලා හොඳට හිතලා බලන්න. අපි ওই ටික දන්නවා නම් රූපේ කවදාවත් ඇහෙන් දකින දේෙන් කවදාවත් සැප දුක් විඳින්නේ නැහැ, විඳින්න බෑ, විඳලා නැහැ කියලා අන්න අපි ටිකක් හරි කලකිරීමට එනවා. දර්ශනේන සම්පන්නෝ කියනකොට දර්ශනයකින් යුක්තයි කියනකොට ඕගොල්ලන්ට අන්න එහෙම දැක්මක් එන්න ඕනේ. කවදාවත් ඇහෙන් දැකපු දෙයකින් අපි සැප දුක් විඳලා නැහැ. සැප දුක් විඳින්නෙත් නැහැ. සැප හෝ දුක කියන දේ දෙක කාය සම්පස්යෙන් එන්නේ. කටුවකින් යන්නොත් දුකක් එනවද නැද්ද? ඇඟට කටුවකින් යන්නොත් එනවා. බොහෝම මෘදු පියාටකින් වගේ අත ගෑවොත් මෘදු සුවයක් එනවද නැද්ද? එනවා. ඒ සුවය සැපසහගතද නැද්ද? සැපසහගතයි. කටුවෙන් යන්නොත් ඒක දුක්සහගතයි. ඒ දෙක නේද සැප දුක් කියන්නේ. ඒ වගේ සැපක් හෝ දුකක් හෝ ඇවිල්ලා තියෙන කාටද ඇහෙන් දැකපු රූපේ? ඔන්න ওই දෙක තමයි මේ ශාසනේ. මේ ශාසනේ ඇත්තටම සැප දුක් කියන ওই දෙක. දැන් අපි හිතාගෙන ඉන්නේ පෙනෙන දේ අපිට මේ වගේ මෘදු ස්පර්ශයක් ගන්න පුළුවන් කියලානේ අපි හිතාගෙන ඉන්නේ. පෙනෙන දේෙන් අර කටුවෙන් එනවා වගේ දුකක් එනවා මේ පෙනෙන දේෙන් කියලානේ අපි හිතන්නේ. කාටද පෙනෙන දේෙන් ඇවිල්ලා තියෙන සැප දුක්? ඇවිල්ලා තියෙනද කාටද? එහෙනම් හොඳට දැනගන්න අපි මෙච්චර කාලයක් අද ඇහින් දැකපු දෙයක් තියෙනවා නම් සැප දුක් වින්දා කියලා. සැප දුක් විඳපු ඇහින් දැකපු දේවල් ගැන මතකයක් තියෙනවා නම් දකින්ද මොකද්ද? මේක තමයි බොරු. අපි සැප දුක් විඳපු දෙයක් ගැන මතකයක් අපේ තියෙන්න බෑ. අද අපේ මතකේ තියෙන කිසියම් දෙකින් සැප දුක් විඳලා නැහැ. සැප දුක් විඳපු කිසිම දෙයක් අපේ මතක නැහැ. යථා ස්වභාවය ඒකයි. අපි සැප දුක් විඳා කියලා විඳපු දේවල් කියලා අද අපේ මතකේ තියෙන ඇහෙන් දැකපු දෙයක් සිහි කළානේ. එක්කෝ දිවෙන් විඳපු රසක්, නාසයෙන් විඳපු ගඳ සුවඳක් ඕවානේ. එතකොට දස්සනේන සම්පන්නව කියනකොට උගලන්ට හොඳට රූපේ තේරුණාම, සතර මහා ධාතුව හොඳට තේරුණාම ඒ සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපය කියනක හොඳට තේරුණාම එයාට පේනවා ඇහැට පෙනෙන දේ පෙනීම මාත්‍රයක් විතරයි. ඒ පෙනෙන දේ රූපය අනුව යන්නේත් නැහැ, හිත අනුව යන්නේත් නැහැ, බාහිර සතර මහා ධාතුව අනුව යන්නේත් නැහැ. නමුත් ඒ ධර්මතාව නිසා විද්ධිමානයි. අර ඡායාව වගේ ආපහු ඒ ධර්මතාව ටික නැති වෙනකොට මේ සිද්ධියත් නැති වෙනවත් කියලා දකිනවා. කවදාවත්ම ඒ මේ පෙනෙන ඡායාව ආලෝකයක් ඉද අවකාශය අතත් නිසා පෙනෙන ඡායාවට කිසිම වෙලාවක අපිට සැපක් දෙන්නත් බෑ, දුකක් දෙන්නත් බෑ. අපේ මෝඩකම නිසා අපි ඒකට මනසින් සෝමනස්ස දෝමනස්සයක් විඳුත් තමයි. ඒකට සැප දුක් කියන්නේ නැහැ. මනසින් විඳින එකට කියන්නේ මොකද්ද? කයෙන් විඳින දෙයට කියනවා සුඛ සෝමන දුක සැප කියලා. මනසින් විඳින එකට කියනවා සෝමනස්ස දෝමනස්ස කියලා. ඇහැට දැකපු දෙයකින් අපිට පුළුවන් මොකද්ද විඳින්නට? සෝමනස්ස දෝමනස්සයක් මිසක සැපක් දුකක් නම් එන්නේ නැහැ. ඒද අපේ මූඩකම නිසා. අපේ මූඩකම නිසා. එතකොට දර්ශනයකින් යුක්තයි කියනකොට මහ භූත රූපේ දකිනවා. හොඳට මතක තියාගන්න ඕනේ, කන බොන ආහාරය නිසා රූපේ හැදෙනවා, ආහාර නැතිනකොට නැති වෙනවා කියලා බලන්නේ. දැන් මේ අත නිසා වැටුණු ඡායාව දිහාද? නෑ. එහෙනම් මොකක් දිහාද බලන්නේ අපි මේ උපමාවේ? අත දිහා නේද? මේ හැම මස් ලේ නහර ඔවුනොන්ට උපකාර කරගනිමින්, ඔවුනොන් රැකගනිමින්, ඔවුනොන් නිසා රැකෙමින් පවතින අත තියෙනවනේ. ඒ අත තමයි කනබුන ආහාරය නිසා හැදුනේ. එහෙම කනබුන ආහාරයේ පවතිනකම් පවතින, කනබුන ආහාරය නැති වුණ නැති වෙන. එහෙම ආහාර නිසා හැදිලා, ආහාර නිසා පැවතිලා, ආහාර නැති වුණ නැති වෙමින් පවතින ඒ අත නිසා ඡායාවක් වැටෙනවා. ඒක වෙනම දත යුතුයි. ඒ වගේ මේ කනබුන ආහාරය නිසා රූපය හැදෙන්නේ කියනකොට ඕගොල්ලෝ මේ පෙනෙන සිද්ධිය බලාගෙන නම් ගන්න එපා. මේ පෙනෙන සිද්ධියෙන් මිදෙන්නයි අපිට මේක තියෙන්නේ. කනබුන ආහාර නිසා රූපය හැදෙනවා කියනකොට ඕගොල්ලෝ හොඳට නුවණ අරගෙන යන්න, මේ ශරීරයේ නහරවල ටික පවතින්නේ හමයි මසුයි නිසා. හම පවතින්නේ හමයි මසුයි පවතින්නේ නහරවල ලේ ටික නිසා. ලේ ටික පවතින්නේ හමයි මසුයි නහරවල නිසා. නහරවල ටික පවතින්නේ මසුයි ලේයි හමයි නිසා. ඔවුනොන්ට උපකාර කරමින් උපස්ථාන කරමින් මේ හතර පවතිනවා, මේ ධර්මතාව පවතිනවා. එහෙම පවතින සිද්ධියේ පැවැත්ම කනබුන ආහාරයෙන් වෙනවා. ආහාර වෙනකම් පවතිනවා. ආහාරය නැතිනකොට නැති වෙනවා. අපිට පෙනෙන දෙයින් ඔබ්බේ එහා පැත්තේ තියෙන හේතුවක් නිසා රූපය හැදෙන්නේ. ඒ හේතුව නැති වුණොත් නැති වෙනවා. අපිට මෙහෙම බලාගෙන හිටියට ඒකට මුත් කරන්න බෑ. අපි කියමු මෙහෙම ඈත උන කුඹුරක වතුර පිරලා තියෙන ලියද්දක් දිහා අපි බලාගෙන ඉන්නවා දැන්. ඒක උඩහ වක්කඩකුත් තියෙනවා, පිටිපස්සේ වක්කඩකුත් තියෙනවා. එතන ඉන්න කෙනෙක් උඩහ වක්කඩ කැඩුවහම ඔන්න ලියද්ද වතුර පිරෙනවා. පාත වක්කඩ කැඩුවහම වතුර නැති වෙනවා. අපිට මෙහි ඉඳන් වතුර ඇති වෙන හැටි නැති වෙන හැටි ඕනනම් බැලුවේ හැටි. ඒ පේන අපිට ඒකට බලපෑම වතුර පුරවන්න හෝ වතුර අස් කරන්න පුළුවන්ද අපිට? එතන තියෙන හේතු ටික නිසා වෙන දේ වුණනම් පේන්නේ. නමුත් ඒකට බලපෑමක් කරන්න පුළුවන්ද අපිට දර්ශනයකින්? ඈත තියෙන වෙලේ පේන්නේ අපිට. වක්කඩ උන උඩහ වක්කඩ කැඩුවහම ලියද්දට වතුර එනවා. උන අපිට වතුර තේනේ. ආයෙ වක්කඩ නැති වුණාම පාත වක්කඩ කැඩුවහම වතුර යයි. ලියද්දට වතුර එනවා යනවා පේනේ අපිට. නමුත් එහෙම පෙනෙන අපිට ඕනෙ වෙලාවට වතුර පුරවන්න පුළුවන්. අපිට ඕන වෙලාවට වතුර අස් කරන්න පුළුවන්ද මේ ඉඳලා? ඒ වගේ ඈත ඉන්න කෙනෙක් ලියද්ද දිහා බලාගෙන ඉන්නා වගේ මේ රූපේට රූපේ දිහා පේනවා. අපිට බලාගෙන ඉන්නවා. ආහාර පාන ඇති වෙනකොට රූපය හැදෙනවා, ඒක නැති වෙනකොට රූපය නැති වෙනවා. අපිට ඇති වෙන බව පෙනේ, නැති වෙන බව පෙනේ. නමුත් මේකට බලපෑමක් කරන්න බෑ අපිට. ඒ වගේ මම හොඳට දන්නවා දර්ශනය කියලා කියනකොට මේ රූපේ ඉති රූපං කියනකොට රූපේ දන්නවා. ඒ රූපේ ඉති රූපස සමුදය කියන රූපේ හැදෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දන්නවා. රූපස අත්ංගම කියන රූපේ කියන එක නැති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දකිනවා. මෙන්න මේ ටික දැකීම නිසාම රූපං අත්තතෝ සමුනුපස්සති කියන එක අතහැරෙනවා. රූපය ආත්ම වශයෙන් දකිනවා කියන දෘෂ්ටිය අතහැරෙනවා. සක්කාය දිට්ඨියේ රූපය ආත්ම වශයෙන් ගන්නවා කියන දෘෂ්ටිය අතහැරෙනවා. එතකොට රූපය සත්‍ය පුද්ගලෙක් කියන දෘෂ්ටිය අතහැරෙනවා. ඊට පස්සේ ඒ රූපය වගේම මෙයා දන්නවා අරමුණක් දකිනකොට අරමුණ සැප හෝ විඳින බවක් තියෙනවා නම් ඒ විඳින බව විඳින ගතිය ඇති වෙන්නේ හිතක. අපිටයි විඳින්න පුළුවන්. අපි විඳින්නේ හිතේ තමයි වේදනාව කියන එක පහළ වෙන්නේ. සැපහරි දුක්හරි උපේක්ෂාහරි. ඒක මේ ඇස ඇති වුණාම රූපය ඇති වුණාම හිත ඇති වුණා ස්පර්ශ නිසා ඇති වෙන එක හොඳට දන්නවා. අරමුණක් හඳුනන්න පුළුවන්කම තියෙන හිතටයි. එයා කිසිම වෙලාවක විඳින බව රූපයට බාර දෙන්නේ නැහැ. දැන් ලෝකයා දකින්නේ විඳින්නේ රූපේ කියලානේ. රූපය ගැන විඳින්නේ මේ. කණ්ණාඩියක් දාගෙන නිල් පාට හරි රතු පාට හරි අපි බැලුවොත් එහෙ පෙවුනට නිල් පාට හරි රතු පාට හරි මෙහෙ දාගත්ත නිසානේ පේන්නේ. ඒ වගේ රූපේ විඳිනවා කියලා මෙහෙ බැලුවට විඳීම තියෙන්නේ කොහෙද හිතේ? හොඳට දන්නවා අරමුණක් විඳින ගතිය මනසේ. අරමුණක් හඳුනන්න පුළුවන් ගතිය තියෙන්නේ. හැඩයක් පෙනෙන ගතිය තියෙන කොහටද? හිතේ. හඳුනන දෙයකට හිතන්න පුළුවන් ගතිය කොහෙද තියෙන්නේ? හිතේ. හොඳට දකින්න අරමුණක් දිහා දැක්කහම යමක් විඳින්න පුළුවන් ගතිය, හඳුනා ගන්න පුළුවන් ගතිය, හිතන්න පුළුවන් ගතිය, හිතක පහළ වෙන ගති ටික මේ ස්පර්ශය නිසා ඇති වෙන ගති ටිකක් කියලා හොඳට දකිනවා. විඳේ මෙහෙ, හැඳුනුවේ මෙහෙ, හිතුවේ මෙහෙ. විඳපු දේ බාහිර රූපෙටයි ති, හඳුනපු දේ බාහිර රූපෙටයි ති, හිතපු දේ රූපෙටයි ති කියලා මෙයා මෙහෙට තියන්නේ. හොඳට මෙයාට නුවණ තියෙනවා. රූපය කියලා හරි විඳේ අපි නම් හිතෙන්නම්. එහෙනම් වේදනාව කියනක පිහිටා තියෙන්නේ කොහෙද? මනසේ. එහෙනම් මෙහෙට ආයිද? නෑ. විඳලා තියෙන්නේ හිතෙන්නම්, මනසෙන්නම්, තමන්නම්. විඳීම කොහෙටද ආයිති? තමන්ගේ පැත්තට. හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ මෙහෙ. මොකද මේ පේන හැඩේ හමද, මස්ද, ලේද, නහරද, කොතනද? ඒ වස්තුවට කිසිම අයිතියක් නෑ. ඒක කනබුන ආහාරය නිසා හැදිලා ආහාර නැතිව නැතිවන් රූපයක්. එබඳු රූපය, එබඳු සතර මහා ධාතුව හඳුනන්නේ අපි හැඩතලයක් තියන්නේ අපි එකක් ගන්නවා. හඳුනන දෙයට හිතනවා අපි. එහෙනම් අපිට නම් හැඩේ පේන්නේ, අපි නම් හඳුනන්නේ. එතන තියෙන වස්තුවක් හරි පෙනෙන්නේ හිතට නම්, හඳුනන්නේ අපි නම්. හඳුනපු දෙයට නම් අපි හිතන්නේ. එහෙනම් හිතලා තියෙන කොහටද? අපේම මනසේ පහළදී සංඥාව ආරම්භය අපි විවහාර කරලා තියෙන්නේ, හිතලා තියෙන්නේ. මේ නුවණ එනකොට මෙයා රූපෙ මිදෙන්නේ ඉබේම. ඒතර හොඳට දන්නවා ස්පර්ශය නිසායි මේ විඳින්න පුළුවන් ගතියක් තියෙන්නේ, හඳුනන්න පුළුවන් ගතියක් තියෙන්නේ, හිතන්න පුළුවන් කමක් තියෙන්නේ. ස්පර්ශය නැතිනකොට නැති වෙනවා කියලා හොඳට දකිනවා. රූපය නිසා විඳින, හඳුනන, කල්පනා කරන කියන ගතිය නිසා, මේ දෙන්න නිසාම දැනගන්නවා කියන ගතියක් වෙනවා. දැනගන්නවා කියන සිද්ධියත් හිත. බාහිර සතර මහා ධාතුවත් හිතේ ඇති වෙන ගති ටිකක් කියන දෙන්නම නිසා අපි මේ කෙනෙක් කියලා දැනගන්න ගතියක් වෙලා. දැනගෙන තියෙන්නේ නාම රූප දෙක. මේ නාම රූප දෙක තියෙන්නේ නාම රූපච්ඡ විඥාන. මෙන්න මේ විදිහට දකිනකොට විඥානය කියන එක දකිනවා. මොකද්ද විඥානය කියන එක? හේතු ප්‍රත්‍ය මොකද්ද? නාම රූප නිසා. රූපේ දැක්ක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි ඔවුන්ව උපකාර කරගෙන පවතින්නේ. එබඳු රූපයක් හිතෙන් විඳිනවා, එබඳු රූපයක හැඩයක් හිතට පේනනවා, එබඳු රූපයක හැඩයකට හිතනවා. මේ නාම ධර්ම ටික හිතේ පවතින ගති කියලා දකිනවා. මේ නාම රූප දෙක නිසා දැනගන්නකොට එයා දන්නවා මට දැනගන්න හම්බුන්නේ සත්වේ. දැනගන්න හම්බුන්නේ සත්ව කොටස්. දැනගන්න හම්බුන්නේ සත්ව කෑලි. කනබුන ආහාරයෙන් හැදුනේ මොනවද? හම, මස්, ලේ, නහර ඕනොන්ට උපකාර කරගනිමින්. හම නිසා මස්තික, මස්තික නිසා ලේ, ලේ ටික නිසා නහර. දැන් ඕවා ටික රකින්න පවතින කෙනෙක් හිටියද එතන? දැන් අපේ හිතාගන්නේ මේ කය රකින්නේ මිනිස්සෙක් කියලානේ. හම ආරක්ෂා වෙන්නේ මසුවිලේ නහරුයි ටික උපකාර ලැබලානේ. නහර රැකෙන්නේ හමයි මසුයි ලේ උපකාරෙන්නේ. ලේ ටික රැකෙන්නේ හමයි මසුයි නහරයි උපකාරෙන්නේ. දැන් ඔය ටික ආරක්ෂා වෙන්න ඕනොන්ට උපකාර කරමින් තව කෙනෙක් ඉන්නවද? මිනිස්සේ නෑ. කනබුන ආහාරය තිබුණාම ওই ටික වෙනව නේද? ඔහොම වෙන තැනක, ඔහොම වෙන සිද්ධියක, එතන තියෙන ඔහොම පවැත්ම වෙන තැනක අපේ හිතේ විඳින ගතියක් ඇති වෙනවා නම්, විඳින ගතිය කියලා කියන්නේ ස්පර්ශය නිසා අවස්ථාවට විඳින් ස්වභාවයක්, චෛතසිකය. හඳුනනවා කියන එක චෛතසිකය. හඳුනාගත්ත එකට මොකක් හරි දෙයක් හිතන්න පුළුවන්. මිනිස්සෙක් කියලා හිතුවත් කමන්නේ, ලේමත් ගොඩක් කියලා හිතුවත් කමන්නේ, පඤ්ඤප්ති. පඹේ කියලා හිතුවත් කමන්නේ, ඇට සැකිල්ලක් කියලා හිතුවත් කමන්නේ, හිතන්න පුළුවන්. ඔන්න ওই දෙකේ තියෙන දැන් නාම රූප කියලා දෙකක්. ඒ දෙක නිසා හිතපු ආකාරයට දැනගන්නවා කියන සිද්ධිය. දැන් දැනගන්න බව දකිනවා. ඒකට උපකාර වෙලා තියෙන රූපයේද පුද්ගලයෙක් නෙමෙයි මෙහෙම තැනකේ. එබඳු රූපයක් නිසා විඳින හඳුනන කල්පනා කරන ගති ටික දකින හිතේ ගති ටික. ඒ දෙන නිසා දැනගත්තා. ඒ හිතද දකිනවා දැන් මේ ධර්මතා දෙක නාම රූප දෙක නිසා දැනගන්න බවක් වෙලා. දැන් හිත කෙනෙක්ගේද මේ දැනගත්ත බව කෙනෙක්ද? දැනගත්ත බව කෙනෙක්ගේද? දැනගත්ත බව ජීවිතයක්ද? නෑ. මේ නාම රූප දෙක අතහැරනකොට ඒ රූපය අතහැරනකොට ඒ නාම ධර්ම ටික අතහැරනකොට ඒ දැනගැනින්න අතහැරේ. එහෙම දකිනකොට එයා ස්ථීර වූ භවෙන් භවයට යන හිතක් දකින්නවද? නෑ. ඒ මොහොතේම ඒ නාම රූප දෙක නිසා හටගත්ත හිතත් ඒ නාම රූප දෙක නැති වෙනොත් නැති වෙන හිතත් දකිනකොට හිත පුද්ගලෙක් දකින්නේ. ඒ හිත උපදින්ට උපකාරී වෙච්ච විඳින් හැඳින්ින් කල්පනා කිරීම ටික දැක්ක ස්පර්ශයෙන් ඇති වෙච්ච චෛතසික හිතක ඇති වෙන ගති ටික කියලා දැක්කා. ඒකද දැක්කා ඒක විඳේ හැඳින්ුවේ කල්පනා කළේ මොකද්ද? සතර මහා ධාතු රූපයයි. ඒ නිසා ඒකට ආරම්මණයද දැක්කා පුද්ගලයෙක් නෙමෙයි. උපදින ධර්මතාවයේද දැක්කා මෙබඳු අනාත්ම හිතක් උදව් කරගෙන උපදින්නේ. චෛතසික දැක්ක ස්පර්ශ නැමති හේතු නිසා හටගන්න ස්පර්ශ නැමති හේතු නැති වෙන එකද පුද්ගලයෙක් කියලා දැක්කද? ඔන්න ඔය විදිහට හතර නාම ධර්ම ටික හොඳට දකිනකොට දැන් සතර මහා ධාතුව, ඒ කියන්නේ සතර මහා ධාතු පැත්තෙන් දියමුකෝ, හැම ටික දැක්කා මසුයි ලේයි නහරයි නිසා පැවතුනේ, මස් ටික දැක්කා ලේයි නහරයි හැමයි නිසා පැවතුනේ. ඔහොම වුණොත් උපකාර කරමින් ඉන්න රූපය දැකපු නිසා පුද්ගලයක් කරන රූපය පුද්ගලයක දෙයක් කියන එක අතෑරුවා නේද? දැන් පුද්ගලයක් හදනව නෙමෙයිනේ නේද? පුද්ගලයෙකුට හදන්න පුළුවන්ද ওই ධර්මතාව ටික නැති වුණොත්? බෑනේ නේද? ඔන්න ওই විදිහට දැකපු හින්දා උබඳු පැවැත්ම කනබුන ආහාර නිසා හැදෙන්නේ කියලා දැකපු හින්දා රූපයේ පුද්ගලයේ රූපයේ සත්‍යයේ රූපයේ ආත්මයි රූපයේ මගේ ආත්මයි කියන දෘෂ්ටිය අතෑරුවා. ස්පර්ශය නිසා පහළ වෙච්ච නාම ධර්ම ටික මේ නාම රූප නිසා පහළ වෙච්ච විඥානය කියන මේ ටිකේ යථා ස්වභාවය දකිනකොට රූපය ඇසුරු කරගෙන ආත්මයක් පවතින ආත්මයක් නිසා පවතින රූපයක් රූපෙහි පවතින ආත්මයක් කියන ටික අත්හැරෙනවා. ඔන්න මේ ස්කන්ධ පංචකයත් ස්කන්ධ පංචකයේ ඇතිවීමත් නැතිවීමත් ටික දකිනකොට එයාට අත්හැරෙනව මොකද්ද? සග්ගාවර්ණද මග්ගාවර්ණද වන දිට්ඨිය අතහැරෙනවා. ඒ කියන්නේ මේ ටික මේ දකිනකොට මග ඉපදෙනවා. ඒ උපන්න මගින්ම ගින්න ලී දඬු දෙකක් අතුල්ලනකොට ලී දඬු දෙක නිසාම හටගන්න ගින්න ඒ දඬුම පුච්චනවා. ඒ වගේ මේ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය ඇති වෙලා තිබුණු ස්කන්ධ ටික හොඳට අතුල්ලනකොට ගවේෂණය කරනකොට ඒ ස්කන්ධ ටික ආසුරු කරගෙන හිටපු ඒ සක්කාය දිට්ඨියම පුච්චනවා. ඊට පස්සේ ඔන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය හොඳට මෙහෙම බලනකොට ස්කන්ධය ආත්ම වශයෙන් ගන්න දෘෂ්ටිය අතහැරෙනවා. ස්කන්ධය ඇසුරු කරගෙන පවතින ආත්මයක් කියන දෘෂ්ටිය අතහැරෙනවා. සක්කාය දිට්ඨිය අතහැරුණාම මග ඉපදුනා. ස්කන්ධය ආරම්භය තියෙන සක්කාය දිට්ඨිය අතහැරුණු කෙනාට සග්ගාවරණද මග්ගාවරණද වන දිට්ඨිය උපදින්නෙත් නෑ. සග්ගාවරණ නොවන මග්ගාවරණ වන දෘෂ්ටිය උපදින්නෙත් නෑ. දැන් මෙයා මොකද සක්කාය දිට්ඨියෙන් දෘෂ්ටි සහගත වෙච්ච කෙනයි සක්කාය දිට්ඨියෙන් ඔසවා තබන ලද දෘෂ්ටියයි වැඩි දියුණු වෙලා කෙනෙකුට සාස්වත දෘෂ්ටිය සග්ගාවරණ නොවන මග්ගාවරණ වන දෘෂ්ටියක් ඇතිකලේ කෙනෙකුට සග්ගාවරණද මග්ගාවරණද වෙන දෘෂ්ටියක් ඇතිකලේ සක්කාය දිට්ඨිය ඉපදිලා ඒක උස්සන්න බවට ගියාමයි. ඒ දෘෂ්ටි දෙකම ඇති කරන දෘෂ්ටිය වුණා සක්කාය දිට්ඨිය. කෙනෙකුට සක්කාය දිට්ඨිය නැති වුණොත් අපි කියමු මිනිස්සේ කියන අදහස නිසානම් කෙනෙකුට මිනිස්සයා මරණයන් මැත්තේ උපදිනවා කියන දෘෂ්ටියක් ඇති වෙන්නේ, කෙනෙකුට මරණයෙන් පස්සේ මිනිස්සෙක් උපදින්නේ නැහැ කියන දෘෂ්ටියක් ඇති වෙන්නේ. මේ දෙන්නටම මුල් වෙනා මිනිසයා කියන අදහස. කෙනෙකුට ස්කන්ධ ටික බලලා මිනිසයා කියන අදහස දුර වුණු. මේ දෘෂ්ටි දෙක උපදින්නේම නැති වෙන තත්වයටපත් වෙනවා. ඒ වගේ කෙනෙක් දස්සනේන සම්පන්නෝ කියනකොට සිල්වත් කෙනාට පුළුවන් නම් පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලන්ඩ ඔය කියපු විදිහට. හැබැයි අපිට පංච උපාදාන ස්කන්ධය කියලා හම්බ වෙන තැන ඇතිවීම නැතිවීම බලන්ට පුළුවන් නම් අන්න ඒ විදිහට ඇතිවීම නැතිවීම බලන තැන එළඹ සිටියේ මොකද්ද? අපිට මෙච්චර කාලයක් සග්ගාවර්ණද මග්ගාවර්ණද නොවන සක්කාය දිට්ඨිය තියෙන හැමෝටම ඒ සක්කාය දිට්ඨිය ඇති වෙච්ච මේ ස්කන්ධ ටිකේ ඊ ස්කන්ධයත් ස්කන්ධයෙන්ගේ ඇතිවීමත් නැතිවීමත් බලන්ද එහෙම බලනකොට ගිනිගානා දඬු දෙක අතුල්ලනකොට ඒ ඇතිල්ලීම නිසාම යම් ගින්නක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන ගින්න ඒ දඬු දෙකම දවනවා නම් ඉබඳු ආකාරයට මේ සක්කාය දිට්ඨිය නැමැති කෙලෙසය ඇසුරු කරන මේ ස්කන්ධ ටික ගවේෂණය කරනකොට ඒ ගවේෂණය කරන ස්කන්ධ ටිකම ඒ නුවණින් ඒ ස්කන්ධයම ඇසුරු කරගෙන තියෙන කෙලෙස දවනවා. දැව්වහම සක්කාය දිට්ඨිය නැති වෙනවා. පුද්ගලයා කියන අදහස, ආත්මය කියන අදහස නැති වුනහම මරණය මැත්තේ ඉපදෙන්නේ නැති ආත් උපදින්නේ නැහැ කියන දෘෂ්ටිය තියෙන එකත් අතහැරෙනවා. උපදිනවා කියන අදහස තියෙන එකත් අතහැරෙනවා. අන්න මෙබඳු දර්ශනයකින් යුක්ත කෙනෙක් යුක්ත වුණු සිල්වතා ඒ කාන්තෙන් එයාට පුළුවන් මොකද්ද? කාමයේ තියෙන තණ්හාව නැති කරන්න. කාමයේ තියෙන තණ්හාව නැති කරපු කෙනා මව් කුසකට එන්නේ නැහැ. මව් කුසකට නොපැමිණෙනවා නම් යම් කිසි කෙනෙකුට තියෙන එකම එක තැනයි එකම එක ක්‍රමයේ මාර්ගවල ගොඩක් නැහැ. මොකද්ද? කාමයේ තියෙන තණ්හාව නැති වෙන්න ඕනේ. ඒකට තියෙන තණ්හාව නැති වෙන්න නම් ඕගොල්ලෝ මේ මිත්‍යා දෘෂ්ටිය නොපැමිණෙන්න ඕනේ. ওই මිත්‍යා දෘෂ්ටිය නොපැමිණෙන්න නම් ඕගොල්ලෝ මේ දර්ශනයකින් යුක්ත වෙන්න ඕනේ. දර්ශනයකින් යුක්ත වෙන්න කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික ස්කන්ධ පංචකය හොඳට නුවණින් උඩු යටිකුරු කරන්ද පෙරලන්ද ඒ අතට මේ අතට පෙරලන්ද පෙරලනකොට ඕගලන්ට රූපයේ තුච්ච හැටියට හිස් දෙයක් හැටියට බිඳෙන දෙයක් පළුදු වෙන දෙයක් හැටියට අර්ථ ශූන්‍ය දෙයක් හැටියට දකින්න පුළුවන්. අපි හිතනවා වගේ අපි හිතාගෙන ඉන්නවා වගේ ආත්මයක් හෝ ආත්මයක කොටස් හෝ මේ තුල නැ මේ තුල තියෙන මෙන්න මේ බඳු අනාත්ම වූ ධර්මතාවයක් නේද කියලා ඕගලන්ට තේරෙයි. එබඳු රූපයක් අරමුණු කරගෙන පහළ වෙන චිත්තජයසික ධර්ම පුද්ගලයෙක්ගේ නෙමෙයි මගේ නෙමෙයි කෙනෙක්ගේ නෙමෙයි ඒද පටිච්චසමුප්පන්නයි ඒද ප්‍රත්‍ය නැතිවෙන්නේ නැති වෙනවා කියන එක පෙනේ. ඕගලන්ට මේ පුද්ගලයෙක් පෙනෙනවා හෝ පුද්ගලයෙක් බලනවා හෝ කියන ධර්මතාවයේ අතහැරිලා යථා භූත ස්වභාවයක් තියෙනවා නම් යම් ධර්ම ධාතුවක් තියෙනවා නම් අන්න ඒ දේ දකින්න පුළුවන් වෙයි. එතකොට අන්න ඒ දේ දැක්කොත් අන්න ඒ දේ දැනගත්තොත් දකින්න පුළුවන් මට්ටමට ආවම කෙනා මොකද්ද? දාර්ශනිකින් යුක්ත සිල්වතා කියලා. අන්න බඳු ආකාරයේ යම් කිසි කෙනෙක් සිල්වත් වෙනවා නම් ඒකාන්තයෙන් මව් කුසට නැවතෙන්නේ නැහැ. ඇයි ඒ? මේ ලෝකය පුද්ගලයෙක් හැටියට දකින මේ සක්කාය දිට්ඨියට අනුව බලනකොටයි මේ පෙනෙන අරමුණේ ඇලීම් ගැටීම් දෙක ඇති වෙන්නේ. සක්කාය දිට්ඨියට අනුව බලන නිසායි මේ අහන අරමුණේ ඇලීම් ගැටීම් දෙක ඇති වෙන්නේ. මේ දර්ශනකින් යුක්ත බලනවා නම් එයා පේන අරමුණේ ඇලීලා ගැටිලා නැහැ. අභිජ්ජා දෝමනස හිටින්නේ නැහැ. අහන අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. අභිජ්ජා දෝමනස හිටින්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මෙන්න මේ ඇත්ත ඇති හැටි හිතන්න. භාවනා කරනවා කියලත් ඔගොල්ලෝ සිල් ගත්තාම සිල් රකින්න සිල්වතා සිල්වත් වෙච්ච කෙනා දර්ශනයකින් යුක්ත වෙන්න ඕනේ. දැන් දර්ශනයකින් යුක්ත වෙලා මේ සීලයේ වටිනාකම එන්නේ දාටයි. නැත්තම් සිල් තිබුණා බුදුරජාණන් වහන්සේ ලෝකේ 15 වෙනි ඉස්සරහ සිල් ක්‍රම තිබුණා. මොනවා හරි සීලයකින් මේ දුක්සාගත සසර මිදෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පනවලා නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන ආර්යස භික්කවේ සීලස අනුබෝධ අපටිවේද ඒව මිදන් දීඝ මද්ධාන සන්දහවතන් සංසාරිත මමං චේතුම් මහකංච මානිමේ ආර්ය වූ සීලය නොදැනීම නිසා නොදැකීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා මහින් නුඹලත් මාත් බොහෝ කලක් මේ සසර දු ඒ මෙයට ඇවිද්දා. ආර්ය සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකටද? මෙන්න මේ ටිකට. සිල්වත් වෙන කෙනා දාර්ශනිකින් යුක්ත මිත්‍යා දෘෂ්ටිය නොපෙමින සිල්වත් වෙනවා. මෙයා සිල්වත් උනේ මේ සිල් සමාදන් උනේ මෙයයි. ගෙදර දොරේ ඉඳගෙන මිත්‍යා දෘෂ්ටි අතහැරන විදිහ දර්ශනයක් තමන්ගේ මනස තුල ගන්න බෑ. ගන්න අමාරුයි. ඒ හින්දා අද ඕගොල්ලෝ සිල්වත් උනේ මේ සිල් ගන්න ආව කියේ මොකටද? මිත්‍යා දෘෂ්ටි සසර ජරා මරණ දුකට හරියට මරණයට මස් කඩේකට ඇදගෙන යන ගවයෙක් වගේ සසර ජරා මරණ දුකට භවයෙන් භවයට කැඳාගෙන ආපු ඇදගෙන ආපු මේ මිත්‍යා දෘෂ්ටි අයින් කරගන්න ඕන වුණා අපිට. ඒ මිත්‍යා දෘෂ්ටි අයින් කරගන්න නම් දර්ශනිකින් යුක්ත වෙන්න උනා. ඒ දර්ශනිකින් යුක්ත වෙන්න බෑ අපිට ගෙවල් දොරවල් සම්බාධ සහිතයි. ඒ ගෙවල් දොරවල් තියෙන සම්බාධ පවෙන් මිදිලා මේ ඉඩ අවස්ථාව ටිකක් හරි ලබා ගත්තේ මොකටද? මේ දර්ශනය ඇති කරගන්න. මොකද දන්නවා දර්ශනය ඇති කරගත්තොත් ඒකාන්තයෙන් මේ දෘෂ්ටිය මිදෙනවා. දෘෂ්ටිය මිදුණොත් තණ්හාව නැති වෙනවාමයි. තණ්හාව නැති වුණොත් මව කුසට එන්නේ නැහැ. මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් මිදෙනවාමයි කියලා දන්නවා එයා. ඒ නිසා එහෙනම් අපි එක තැනකට වෙලා හරි දැන් අපි මේ කරන්න ඕන හැම වෙලාවෙම භාවනා කරනවා කියලා මොකද්ද? දර්ශනය සම්පූර්ණ කරගන්න. ඕගොල්ලෝ අර මං කිව්වා වගේ හොඳට ඉස්සෙල්ලා ගැඹුරට යන්න ඕනේ. ඇස් දෙක වහගෙන පැත්තකට වෙලා ඉඳගෙන සත්‍ය නිමිති හිත තියාගන්න. සිහිකරන්ඩ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා යාළු මිත්‍රයෝ කියලා මෙච්චර කාලෙ ඇසුරු කරපු සවිඥානික රූප ගන්න. හොඳට මං අර සරල උපමාවෙන් කිව්වා වගේ හොඳට සිහිකරන්ඩ මේ ශාරීරියේ ඇත්තටම මේ හැම පවතින නහර නිසා නේද? නහර පවතින හැම නිසා නේද? මේ දෙන නිසා නේද මාස්තික පවතින්නේ? මේ තුන් දෙනා නිසා නේද ලේටික පවතින්නේ? ඔවුනුන්ට උපකාර බලන්න මේ පැවැත්ම කරන තව කෙනෙක් ඉන්නවද නැහෙනි? මේ ධර්මතා ඔක්කොම ටික ඔවුනුන්ට උපකාරිය පැවතෙනවා. ඔවුනුන්ට උපස්ථාන කරගෙන පවතිනවා. ඒ උපකාර කරගෙන පවතින දේ හැදුනේත් පවතින කනබුන ආහාරයෙන් ආහාර නිසා හැදිච්ච මේ උපකාර කරගෙන පවතින දේ පුද්ගලයා අපි කියන පුද්ගලයා අපි හිතන කෙනා තමන් ඒ අරමුණ සිහි කරගන්න. මම අයියා කියනවනම් මල්ලි කියනවනම් දුව පුතා කියන පුතා කියේ මේ ටිකේ මෙහෙම පවතින රූපේ කෝකටද? අනේ මෙබඳු ප්‍රවත්මක් වෙන තැනක නිමිත්ත හිතට අරගෙන මම මගේ හිතට පහළ වෙච්ච නිමිත්තට පුතා කිව්වා කියලා මේ පැවැත්ම වෙනස් වෙන්නේ නැහැ. ඒ පැවැත්ම පුතා වෙන්නේ නැහැ නේද? හොඳට හිතන්න. මෙහෙම ආහාරයෙන් හැදලා ඕනෝන්ට උපකාරීව පවතින රූපේ පවතින තැනක මම හිතට නිමිත්තක් අරගෙන මගේ හිතට නිමිත්තට යාළුවා කිව්වා කියලා මම යාළුවා කිව්වා කියලා මට පෙවුණු නිමිත්තට මම යාළුවා කියලා හිතුවා කියලා මේකේ හැම ටික යාළුවා වෙනවද? මාස් දෙනහර යාළුවා වෙනවද? මේවා වෙනස් වෙනවද? මේවා මේ විදිහට මේ පැවැත්ම වෙනස් වෙනවද? හොඳට හිතන්න. ඔය ටික පුළුවන් නම් අද රෑ ඉඳලා හෙට වෙනකම් ඕගොල්ලන්ට ජීවිතේ බොහෝ කාලයක් හිත රැකගත්තා. බොහෝ කාලයක් තමන්ට පිටුහලක් කරගත්තා. බොහෝ කාලයක් තමන්ට තමන් ආරක්ෂාවක් කරගත්ත වෙනවා. මේ බුද්ධ ශාසනය යම් මට්ටමකින් හරි කෙරුවා වෙනවා. අන්න ඒ ඕගොල්ලෝ ලැබපු ජීවිතයේ හිස් නෑ කියන තැනකට යනවා. කවදාව සාමාන්‍ය ලෝකයකට ලබා ගන්න බැරි ඥාන දර්ශනයක් ඕගොල්ලන්ට ලැබෙයි. අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන තැනක මනස තුලින් ආත්ම භාවය ගොඩනගාගෙන අපේ ආත්ම භාවය තුලින් අපි මෙච්චර කාලයක් දුක් විඳ හැටි මේ බව නොදැන සසරෙදි අපි අපේම මනසට රැවටිලා අඬා ආපු හැටි ඕගලන්ට නොබෝ කාලෙකින් තේරෙන්නේ මේ ධර්මතාවයේ තෝරනකොට හිතනකොට. මේක අහගන්න බෑ. තමන්ට තේරෙන දේ තමන් දකින්න ඕනේ. අපිට බලන අපිට පෙනෙන විදිහට බලාගන්න හැටි අහගත්ත හැටි. නමුත් බලන්න වෙන තමන්ට තමන් බලපු දෙයින් තමන්ට පේනවා මිසක ආගත දෙයින් පේන්නේ නැහැ කවදාවත්. මාර්ග සත්‍යය කියන එක කවදාවත් අහලා ගන්න බෑ. සමුදේ සත්‍යය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දකින්න බෑ, අහන්න බෑ, ගඳ සුවඳ දාන්න බෑ. නුවණින් දැනගන්න විතරයි පුළුවන්. ඒ නිසා හොඳට දැනගන්න මාර්ගය කියන එක කවදාවත් අහගන්න බෑ. මාර්ගය උපදවා ගන්න හැටි අහගත්ත හැකි අපිට මග කියන එක නිවන් මාර්ගය කෙනා කෙනා උපදවා ගන්න ඕනේ. ඉතින් මාර්ගය කියන එක අහලා ගන්න පුළුවන් නම් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේලා තියන්නේ ලෝකේ කෙරෝල් ඉඳන් යහ කෙරෝල්ට දේශනා කරගෙන යන එක විතරයි. ඔක්කොට මග ඉපදින මග උපන්නත් මොකද වෙන්නේ? නියතෝ සම්බෝධිපතයි. ඔක්කොම නිවන් දකින්න. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මේ අහගත්ත දේ ජීවිතෙන් දැක ගන්න කෙනා කෙනා උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව ඕගලන්ට හේතුපොනිස්සියම වේවා.